සාදු 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 ගෞරවනීය ලොකු සාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල සාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරෙන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනයි. සුපුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු සාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කර කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන් සාදු සාදු සාදු
ආදු සාදු සාදු.
ස්වාමීන් වහන්සේ එක ලිඛිත ප්‍රශ්නයක් දැනට ලැබිලා තියෙනවා. මම ඉන්ද්‍රගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න කියලා. ඉන්ද්‍රා
සාදු 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 ස්වාමීන් වහන්සේ අවසරයි කමඨහන් වාර්තාව ඉදිරිපත් කිරීමට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව කය ඇසුරු කොට හාත්පස පැතුරුණු සීමා මායිම් නැති බවක් අත්දකිමින් සක්මන ඇරඹේ. වරක ක්‍රියාකාරකම් නම් නොකර නිහඬ භාවයක් අත්දකි. ටිකෙන් ඈත බොඳවීම ප්‍රකට සිතුවිලිද නැවත නිහඬ බවට යෑමට වරින් වර යෑමද වරින් වර අත්දකි. බොඳවීම ප්‍රකට ස්පර්ශ තැනින් තැන ඒ මොහොතේ දැනීමක් ලෙස අත්දකිමින් වන ඇවිදීමකි. කමඨහන් වාර්තා ලිවීමට විස්තර බැලීමට මැලිකමකි. සක්මනේ වේගය අඩු වී සක්මන නවති. පරයන්ක භාවනාව ආනාපානයේ මූලික කමඨහනයි. නිහඬ බවකි. හුස්ම බැලීමට නොයයි. බලෙන් හුස්ම බැලූ විට නොදැනී සිතුවිලි කීපයක් වරින් වර බොඳ වේ. නිහඬ බව එක දිගට පවත්වා ගැනීමේ සියුම් කැමැත්තක් අද්දුටුවද ඒත් එක දිගට පවත්වා ගත හැකි ස්වභාවයක් නැති බව පසක් වුණේ යම් කාලයක් පැවති නිහඬ බව සිතුවිල්ලකින් හෝ සිතුවිලි කීපයකින් පරයන්කේ පුරා වරින් වර වෙනස් වීමෙන් එවිට ඇතිවන සියුම් පීඩාව පෙන්වා දෙන්නේ වෙන දෙයට ඉඩ නොදෙන බැව් හා යමක් කිරීමට හදන වගේ. එබැවින් නිහඬ බව පැමිණියද එය බිඳී යන වගේ දැනුවත් වේ. නිහඬ බවට ඇති කැමැත්ත සියුම්ව අඩුවීමකි. එදිනෙදා සතිමත් බව සිදුවන ක්‍රියාවේ විස්තර බැලීමක් නැති වරින් වර සිතුවිලි බොඳ වෙන හා සිදුවන දෙයට පසුබිමක් වන්නාක් වැනි අත්දැකීමකි. පෙරමින් යමක් දිගු වේලාවක් ගෙන සැලසුම් හැදීමක් කළ නොහැකි බව අත්දකින්නේ කැඩි කැඩි යන සිතුවිලි රටාව හා නිහඬ බවට යාමෙන්. වරින් වර හුස්ම බැලූ විට එකවර නොදැනේ. හොඳින් බැලූ විට සිරුරේ සියුම් උස් පහත් වීම අත්දකි. ස්වාමීන් වහන්ස පුහුණු ඉදිරියට කරගෙන යාමට මඟ පෙන්වා දෙන සේක්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
එක එක විස්තර සලක්ෂණේ නැත්තම් අත්‍යන්ත ලක්ෂණ වෙනුවට දැන් හැම එකකම තියෙන සමාන බවක් බව සංස්කාර ලක්ෂණයක් බව ඇතිව නැතුව යන බව වැටෙන්න පටන් ගත්තාම ඒක අර මොටිවේෂන් එක අඩු කරන සුළු. අද විචිත්‍ර දකුණු දකින්න තමයි විදුහුරු බව වට අත්‍යන්ත ලක්ෂණ මෙතනින් ගියාම විචක්ෂණ ඥාන එහෙම නැත්නම් පරිච්ඡින්න ඥාන ඇති වෙන්නේ. ඒක කාටත් වගේ උනන්දු ඒක තරුණ වයස වගේ. පහුවෙන්ට ඔය එක එකනාගේ අගතුක විස්තර හොයන එක වැත්තක දාලා කොයි එකත් ඇති වෙන නැති වෙනවා කියන තැනට යනකොට භාවනාවේ නැත්තම් සංසාරේ පැත්තෙන් දීර්ඝම සැලැස්ම ඒක තමයි. අනිත්‍යතාවයේ දකින්න හැබැයි ඒක සැලසුම් කැඩී යෑමක් විදිහට තමයි පේන්නේ. ඉදිනදා සැලසුම් කැඩෙනවා. ජීවිතේ සැලසුම් කැඩෙනවා. පරමාර්ථමේ සැලසුමකට ජීවිතය හැදෙනවා. කොඳු වැට පෙලක් හැදෙනවා. ආත්මේ ප්‍රතිශක්තියක් යමකට මුහුණ දීමේ හැකියාවක් වැඩෙනවා. ඉතින් අන්න ඒක අද සමාජයේ අපිට අගය කරන්නේ කවදාවත් සමාජික අගය කරේ නැහැ. නමුත් ඒක Taman දැනගන්නවා නම් යකෝ මේක තමයි අපිට බුද්ධ දියුත්තමෙන් ආන්සරත් එක හදා බෙදා ගන්න තියෙන්නේ කියලා. එතකොට කියන්නේ ගුරුවරයා යුතුයකම ඉෂ්ට කරලා තියෙනවා. තාම ඒකට කනගාටු වෙලා මේ මට හිතකලා විතරමයි හොඳ, ඒක නැතිවීම හොඳ නැහැ, දේවල්මයි හොඳ, දේවල් බොඳ වෙලා යන්නේ කොහොඳ නැහැ වගේ කියලා පවතින සමාජයේ ලෞකායත විශේෂට ගියා නම් ඒක තිය ගුරුවරගේ දෝෂයක් විදිහට තමයි පේන්නේ. ඒක යෝගාවචරයගේ දෝෂයක් නෙවෙයි. යෝගාවචරය දක්ෂ වුණා නම් හොඳට කියන දේ අර තේරුම් ගන්න තියෙනවා කමටහන් සුද්ධ වෙලා තියෙන විදිහට ගුරුවරයා ගොඩට දෙන්නට සන්තෝසයි එවැනි වතාවක් අහන කෙනාට සන්තෝසයි ඉතින් හැලසුම් කරන්න බෑ කිව්වට මේක තමයි සංසාරේ සැලසුම ප්‍රතිපදා කියන්නේ මෙන්න මේකට ඉතින් ඒකට අනුග්‍රහකරන මේ ලෝකායත පැත්තෙන් අපිට කිසිම මොටිවේෂන් එකක් එන්නේ නැහැ මොටිවේට් වෙනවා එතකොට සක්කාය දිට්ඨි නැතිලා යනවා motivation එක එනවනම් සක්කාය දිට්ඨි කියලා හිතා ගන්න. ඉතින් මේක දිගට අනුග්‍රහ කිරීම සංසාරගත යුතුයකමක්, ශාසනගත යුතුයකමක්, ශාසන සම්පත්තියක්. ඉතින් ඒක ටිකක් මේ against the grain තමයි. මේ කංගදී ඉහිලට පේන එකක් තමයි තියෙන්නේ. හැබැයි මේ ලියන එකනට ඒක වැටහිලා තියෙනවා. රචනයේ පුරාවට මේක පේනවා. මේක තවත් ප්‍රකටව ප්‍රබලව වාචි බස් දෙඩමින් එහෙම නැත්නම් යුද ප්‍රකාශ කරමින් ඉදිරියට යන්න වෙනවා ඉස්සරහට යනවා ඉස්සරහට ඒ පෙරමග ලකුණු තියෙනවා අන්නේ විශ්වාසයට තමයි සක්කාය සම්මාදිට්ඨිය කියන්නේ ඉතින් සම්මාදිට්ඨිය දිහාවට තවදුරටත් අල්ලු වේවා කටයුතු නිතිපතා සක්කච්ඡකාරීව ශ්‍රද්ධාවෙන් කරගෙන යාවා කියලා කියන්න
උදේ වාචික ප්‍රශ්නවලට ආරාධනා
කරනවා. තව ලිඛිත ප්‍රශ්නයක් chat එකේ තියෙනවා. මගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන નિરાයාසයෙන් සිදුවේ. පරයන්ක භාවනාවේදී හුස්ම අරමුණ නොවේ. සිත කයට යොමු වේ. කයද බොඳ වී ගොස් සිතුවිලි පමණක් වරින් වර පැමිණේ. ඒවාද සමහර විට බොඳ වී හඳුනාගත නොහැකි සංඥා ලෙස දැනේ. සාමාන්‍ය ජීවිතයේද අවට සියල්ල බොඳ වූ චිත්‍රසේ පෙනේ. විචිත්තත්වයක් නැත. අවට සියල්ල නිහඬව ඇත. ගෞරවනීය ස්වාමින්වහන්ස භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
ඔය ඉස්සල්ලා එක නමයි වගේ ලියලා තියෙන්නේ නැත්නම් එකම රචනෙ තියෙන්නේ ඒක අපි මේ ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් රචනෙ අවතක්ෂර කිරීමක් නෙවෙයි කරන්නේ අර නිබ්බිදාව ලක්ෂණේ නැත්නම් සිසේෂන් එක පේන්න පටන් අරන් තියෙනවා වාර්තා වෙලා තියෙන අපිට සැකේකුත් නැහැ ඒකත් වඩා විශ්වාසයෙන් අර ඉස්සල්ලා කරන්න කිව්වා වගේ කටයුතු කරගෙන යන එක තමයි අපිට දෙන්න තියෙන උපදේශය හැබැයි ඒකට දැන් ඉතින් ක්‍රමසහවිදි හදාගන්න එක තමන්ගේම වැඩක්. මෙතෙක් දුරට ආපු ගමන තමයි අමාරු ටික ඉතුරු ටික ලේසි. නැත්නම් ඒ සඳහා විශ්වාසයෙන් ඉදිරිය බලාවා කියලා කියන්න පුළුවන්.
මේ ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න ලිඛිත වාතා එපමණයි තියෙන්නේ. අපිට වෙලා තියෙනවා වාචිකව වාතාවක් ඉදිරිපත් කරන්න කැමති කෙනෙක් ඉන්නව නම් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්.
දැන් ඒ අතරමැද සතිපාසලි තොරතුරු ටිකක් තියෙනවා. උදේ කල්පනී වගේ ඒ කට්ටිය මේ තේරුම් ගන්නව නම් තේරුම් ගත යුතු අපි දැනුම් දුනොත් හොඳයි කියලා හිතන අපිට පසුගිය දවස්වල ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලොක්කයි ඒ වගේම ලංකාවේ ගුවන්විදුලි මාධ්‍ය මාව ගුවන්විදුලි මාධ්‍ය වලට තරංගායාම ෆ්‍රීකවෙන්සි ස්ටෝර්ලා දෙන ප්‍රයිවට් කම්පැනි එකේ ලොක්කයි අපේ සතිපාසලේ කණ්ඩායම එකතුලා කතා කරලා මම පොඩි ඉතින් දුන්නා මේ සතිපාසලේ පසුගිය දවස්වල වෙච්ච දියුණු විශේෂයෙන් මම අවධානය යොමු කරා මේ මීඩියා අපි user friendly විදියට පෙළගස්සනවා අලුතෙන් branded වෙන විදියට හදනවා resolution වැඩි කරන්න හදනවා ඒවට අපිට සහයෝගය කියලා ඒතකොට ඒ හර්ෂ කතා කරා ඒ උපේක්ෂගේ අයියා එයා තමයි මේ private මීඩියා කම්පැනි කරන්නේ. ඒ අතර හුඟක් කිසි මිනිසෙක් එදාම ගමනක් තිබිලත් කොහමරි ආවා මට හැන්දෑවේ 8:00 කියලා හිතාන විට උදේ 9:00 ආවා. කමටාන් සුද්ධ කරද්දී ඒ තරියටම මම හිතන්නේ අද වගේ දවසක වෙන්නද. ඉතින් එයා කිව්වා එයා බලාගෙන හිටියයි කියලා ප්‍රතිපාසලේ ප්‍රගතියත් උපේක්ෂා ඉතින් නංගිනේ කටයුතු කරන උපේක්ෂක යන්නේ ඔය ටොරොන්ටෝ ඉන්න මල්ලිකාගේ මල්ලිකා කරුණත්නගේ මේ නංගියක් වෙන කෙනෙක් යාගේ හස්බන්ඩ්ගේ පැත්තේ ආයිති පැත්ත හොඳටම දන්නවා ඔය කොල්ල ගැනත් දන්නවා මෙහෙත් දන්නවා කඩු වෙලක් දන්නවා ඉතින් යා කිව්වා යාගේ යා තමයි ෆ්‍රීකවන්සි සිලෙක්ට් කරන්න කිව්වා එකක් තුනයි කිව්වා සීනිකම දේවාලේ ගාව තියෙන ඒ වගේ සුබ සාධක මැදියත් තාන්න ගිහිල්ලා බලන්නේ කිව්වා ඒගොල්ලෝ එකෙන් ගොඩාක් වැඩ ගන්නවා ඉතින් ඒක සතිපාසලට දෙන්නම් කිව්වා එතකොට අපිට ඔය කැනඩා වල තියෙන රේඩියෝ එක පර්ල් බේ එක නැත්නම් මේකන සූම් වැඩසටහන් සියල්ලටම එතකොට ඒක බේස් එක හදලා දේවි ඕන සූම් එකක් ඒ ෆ්‍රීකවෙන්සි එක හරහා දාන්න පුළුවන් රටින් රටට ටයිම් ඇඩ්ජස්ට්මන්ට් කරලා ඉංග්‍රීසි මීඩියම් සිංහල තමිල් ලයිව් කරන්න පුළුවන් එහෙම නැත්නම් ආකයිව් කරන්න පුළුවන් ඉතින් අපි ඒගොල්ලන්ට දෙන්න ඕනේ තව දවස් ගානකින් නැත්නම් දවස් මානකින් විතර මොකද්ද කොච්චර පැය ගානක් අපිට ඕනේද කියලා එතකොට ඒගොල්ලෝ ස්ටාෆ් එක දෙනවා අපිට ඉක්විප්මන්ට්ස් එක දෙනවා කොහොමඩක්වත් මම හිතන්නේ ලංකාවෙන් බැලුවොත් 3 මිලියන් 4 මිලියන් විතර වගේ ඒ මේ කම්පියුටර් එකයි ඒ ඩිස්ප්ලේ එකයි ස්ටුඩියෝ එක පුංචි ස්ටුඩියෝ එක ඒ ටික නම් අපිට කඩුවෙල දැන්නමත් තියෙනවා පර්ල් බේකින් හම්බෙච්චා අපි මම අද යනවා කඩුවෙල අද හවස ඒ කාමරේ අපිට තියෙනවා කාමරයක් ඒක බඩු අස්කල් ඒක හදා ගන්නවා ඊට පස්සේ අලුතෙන් ගත්ත අපි චතුර කියලා මේ අලුත් සෙක්‍රටරි කෙනෙක් හාසිත වෙනුවට එයාට මම බාර දුන්නා දැනට තියෙන සූම් මීටින්ස් ඔක්කොම සමරයිස් කරන්න කියලා ඒක සමන්තියවලා තිබුණා පසුගිය සුමාන 3කට විතර ඉස්සෙල්ලා පර්ල් බේකේ නිවුස් රීල් එකට අපි කරන සූම් මීටින් ඒක ඇත්තටම නිර්ංජ තමයි අපි ඉල්ලා හිටියේ ගොඩාක් වැඩ අපේ ස්වාමීන් වහන්සේලා යෝගෝල්ලා එකතු කරනවා ඇත්තට මම දන්නෙත් නැහැ එදා තමයි මම ඇත්තට දැනගත්තේ ඔය කුසල එහෙම කොච්චර කරනවද කියලා. ඉතින් ඒ මීටින් එකේ ෂෙඩියුල් එක අරගෙන දැනට කරන විවිධ භාෂා විවිධ රටවල් සහ විවිධ කාලපරාස වලින් ඊට පස්සේ දැන් කඩුවෙල ගොඩක් වැඩ යන තැන කිසිම සූම් මීටින් එකක් රෙකෝඩ් වෙන්නේ නැහැ. මීටින්ගල් නම් අපි උඩත් කරනවා පල්ලෙහත් කරනවා. ඊට පස්සේ දැන් අපි හදන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකක්. රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකට දවසේ කොයි කොයි වෙලාවෙ අපි මේ කරන වගේ වැඩ ලයිව් දෙන්න පුළුවන්ද? එතකොටත් මම කම්ටාන් සුද්ධ කර හිටියේ ඒගොල්ලෝ කියවා බලන්න ස්වාමීන් වහන්සේ කියන ටික ලයිව් දෙන්න පුළුවන් නම් මේ කොච්චර වටිනවද භාවනා කරන අයට කනට ඕන කරන දේවල් කියලා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි අවධානය යොමු කරනවා Zoom meeting ටික සංවිධානය කරලා ඒ ටික අනුව නිතිපතා සතිපතා රේඩියෝ ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්නත් දැනට අපි දන්න ලයිව් යන්නේ නැති වැඩගත් වැඩසටහන් පුළුවන් තරම් ඒ රේඩියෝ ෆ්‍රීකවෙන්සි කාර්යයේ දෙන්නත් ඒ වගේම අපි ආකයිල්ස් වලට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් අවුරුද්දක්ව ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඉතින් පෙරේදා තිබ්බා ඒකට රැස්වීමක් උපේක්ෂායපු ලිපිය සහ හර්ෂයපු ලිපි මට පුළුවන් උදේට කල්පින්ලට එවන්න. ඒකේ ටෙක්නිකල් පාර්ට් එක තියෙනවා. මොකද්ද ඒගොල්ලෝ ගන්න වේට් එක මොනවද දෙන සපෝට් එක මොනවද දෙන ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් කියලා. ඉතින් අපිට ඔක්කොම වගේ දැන්ට ඇත්තටම අතේ දුරින් තියෙනවා. ඉතින් මම මේ කතා කරන්නේ ප්‍රවෘත්තියක් වශයෙන්. ඉතින් ඒක නිසා කොහේ හරි තව වැඩසටහන් සඳහා විකාශය වෙන්න පුළුවන් නම් අපේ යන් ආටිස්ට්ලට එහෙනම් අපි ලයිව් කරන ප්‍රෝග්‍රෑම්ස් වලට අපිට බ්‍රෝඩ්කාස්ටිං එකක් මේ විකාශයක් ලබලා දෙන්න පුළුවන්. හැබැයි ළඟදීම ඒක පර්ල් බේ අපිට දුන්න පොරොන්දු වගේ ටීවී ෆ්‍රීකවෙන්සි එකකටත් යන්න පුළුවන්. ඒකට තියෙන හොඳටම කොමියුනිකේෂන් ෆැසිලිටීස් වේව් ස්ට්‍රෙන්ත් එක තියෙන්න ඕනේ. රේඩියෝ එකට ඉතර අඩුයිනේ. නමුත් රේඩියෝ එක අපිට මම හිතනවා අපේ තත්ත්වය අර්ථයේදී අපිව බලමුළු ගන්නන්ට හොඳ ආරම්භයක් කියලා. දැන් ඒගොල්ලෝ තුන් දෙනෙක් ඉල්ලනවා ටෙක්නිෂියන් ස්ටාෆ් එක රේඩියෝ ස්ටේෂන් එකට එක්කනයි ප්‍රෝග්‍රෑම් කරන්න එක්කනයි අනිත් එක ස්පෙයා එක්කෙනෙකුයි දාලා ට්‍රේන් කරලා දෙන්න. ඉතින් අපි යා එනවා සැප්තැම්බර් විතර වෙනකොට එනවා ඒ හර්ෂ මැලේසියා ඉඳලා. එතකොට ඒක අපි කියන්නේ රන් කරනවා. එතකන් එයා කොනෙක් පොයින් කරලා තියෙනවා උපේක්ෂත් අඳුන කෙනෙක්. එයා දැන්ට අපිත් එක්ක නිතර ළඟින් කටයුතු කරනවා. ඒ නිසා ඔය දැන්ට හදෙන වීඩියෝ ටික ස්ට්‍රීම් ලයින් වෙන එකයි දැන්ට කරන Zoom meetings නැත්නම් රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් වලට දාන්න පුළුවන්. දැන් සිග්නසුරාදා හෙට හවස මම අපේ ධම්මික හාමුදුරුවොත් එක්ක එකතු වෙලා ඒ කරන බණකදී මෛත්‍රී ශාලාවේ මනෝරසෙන් නායකගේ ආරාධනාවට මමත් පාටිසිපේට් කරනවා. ඇත්තටම ලිසන කෙනෙක් විදියට ඒකෙදි කියන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ලද ඩොක්ටර්ස් එතිකට්ස්. වෙජ්ජ පාද කියන එක වෙජ්ජාය පාද කියන එක. ඉතින් ඒක අපි ඉංග්‍රීසි ඇලපතික් මෙඩිසින් සහ ආයුර්වේද කට්ටියත් එක්ක පොඩි ඩයලොග් එකක්. ඊට පස්සේ අනිද්දා ඒක නම් අපේ කාර්ක සභාවේ මහා සභාවේ ඊට පස්වෙන්දා සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ ටෝක් එක මම කරනවා සතිය සති මාත්‍රේ සහ සති අම්මා සති කියන එක. ඉතින් අනිව අපිට පුළුවන් එතකොට ඒ ඔය සූම් එක හරහා වගේ දෙන්න. ඉතින් ඒක මම ඕගොල්ලන්ට දැනුම් දෙන්න හිතුවා. ඒ සම්බන්ධයෙන් ඕගොල්ලන්ට පෙරමුණු ගැනෙන්න වෙනවා. එහෙම නැත්නම් රෙජිමෙන්ටේෂන් වලට සම්බන්ධ වෙන්න වෙනවා. ඕගොල්ලන්ට ඒ ටෙක්නිකල් නොහව් එක තියෙනවා. මේක අපි දකින්නේ සතිපාසලේ ඉදිරි ගමනට හම් වෙච්ච දායාදයක් විදිහටයි. බලපතල කම්පැනි දෙකකින් අපිට දීපු කොම්ප්ලිමන්ට් එකක් කියලා මම නතර වෙනවා.
බොහොම සතුටුයි ස්වාමීන් වහන්සේ මේ නිවුස් එකට. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එකත් අපි දැන් මික්සෙල්ආර් එකෙන් දෙනවා වගේ ඒ වෙනුවට රේඩියෝ channel එකකින් දෙනවා කියන එකද මට තේරුනේ.
මට තේරෙන්නේ මේ අතරෙම රේඩියෝ එක මේට වැඩි ඕවරෝල් කවර් එකක් දෙනවද නැත්නම් මික්සෙල්ආර් සූම් වලින් අපි අයින් වෙලා ටික දවසකින් සම්පූර්ණ රේඩියෝ එකකින් යනවද කියන එක මම හිතන්නේ අපිට තීන්දුව කරන්න වෙන්නේ කියලා.
හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ අපි තවදුරටත් එක්ක කතා කරමු. මේ
මම මේ ටෙක්නිකල් ඩේටා මේ ආපු ඊමේල්ස් ටික මම මේ එවන්නම් ඔය මේ කල්පනීට උදේට මොකද මේ නිරෝෂ් පේන්නේ නැහැ. නිරෝෂ්ටත් යන්න පුළුවන්.
හොඳයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ දැනුවත් වුණා දන්නේ අර සතිපාසල YouTube channel එකට upload කරන එක ගැන පොඩි මේ workshop එකක් කරා මේ අපේ සම්පත් කියලා කෙනෙක් පොඩි training එකක් වගේ කරා
මට email chain එක ආවා මම හැබැයි personally connect උනේ නැහැ ඒක සම්බන්ධව මේ කුසල හම්සෝ ගන්න තීන්දුවකට මාත් එකඟ වීමෙන් මට කාලය ඉතුරු කරගන්නත් පුළුවන් ඕගොල්ලෝ ගන්න trust එක තියන්නත් පුළුවන්
දෙම සමිනස්
හොඳයි එවනම් අපි මේ කුසලට බාර දෙමු
ස්වාමීන් වහන්සේ වන්දනා කරන්න
හොඳ
සාදු 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 ඕකාස වන්දාමි බන්ති
සුවපත් වේවා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බ
සාදු සාදු අනුමෝදානි
සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බ
අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමත මේ බන්තේ
කමාමි කමිතබ්බං
සාදු සාදු ඕකාස කමාමි බන්තේ
සෝපත්විත්තා
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සෝපත්විත්තා
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු
ස්වාමීන් වහන්සේ වන්දනා කරන්න සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දන් පස්සි තුන් වන්දි තුන් වරන් සාරි පුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලන් දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු
සාදු 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 තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස
හොඳයි එන අපි බාර දෙනවා කුසල අඳුරවන්න තිරුවන් සරණයි
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදු 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 ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අපි වෙනුවෙන් අද දවසේ ධර්ම දේශනාව පවත්වන ලෙස සාදු සාදු සාදු
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තණ්හා ဒුතියෝ පුරිසෝ දීඝ මද්ධාන සංසාරං ිත භවං යතා භවං සංසාරං නාති වත්තති ဧතමාදීනවං ඤත්වා තණ්හං දුක්ඛස්ස සම්භවං වීත තන්හෝ අනාදානෝ සතෝ භික්ඛු පරිබ්බජේති පින්වත් ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි. අපි විටෙන් විට විවිධ පුද්ගලයන් එක්ක ගනුදෙනු කරනවා. විවිධ පුද්ගලයෝ හමු වෙනවා. සමහර කෙනෙක් අපි ජීවිතේ කොටස් බවට පත් කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට නොයෙකුත් පුද්ගලයෝ එක්ක ගනුදෙනු කිරීමක්, නොයෙකුත් පුද්ගලයෝ ලංකර ගැනීමක්, නොයෙකුත් පුද්ගලයෝ දුරස් කිරීමක්, ඔය විදිහේ ක්‍රියාවලියක් අපි ළඟ තියෙනවා. ඉතින් ඒක එක්තරා විදිහක විවිධ පුද්ගලයෝ අපිට ප්‍රිය දනවද්දි තවත් පුද්ගලයෝ අපිට අප්‍රිය දනවනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි කෙනෙක් එක්ක ගනුදෙනු කරනවා, කෙනෙක් එක්ක කතා බහ කරනවා, කෙනෙක් එක්ක හිතුම් පැතුම් වලින් සමහර විට ගැළපෙනවා, සමහර විට නොගැලපෙනවා. ඉතින් ඔය විදිහට කටයුතු කරනකොට ගොඩක් වෙලාවට අපි හිතනවා මේ බාහිර පුද්ගලයා තමයි මේ අපිට ප්‍රිය දනවන්නේ, මේ බාහිර පුද්ගලයා තමයි මේ අපිට අප්‍රිය දනවන්නේ, මේ බාහිර පුද්ගලයා තමයි මේ විදිහට කටයුතු කරන්නේ කියලා. නොයෙකුත් විට නොයෙකුත් අවස්ථාවල අපිට ඒ විදිහේ හැඟීමක්, ඒ විදිහේ මතකයක් මතුවලා ඉන්න පුළුවන්. ඒක ඔස්සේ අපි විටක වෙහෙසක් ගැනීමක්, විටක හිතට සතුටක් සැනසීමක් ඇති කර ගැනීමක්, ඔය විදිහට විවිධාකාරයෙන් කටයුතු කරනවා. නමුත් ඇත්තටම මේ කෙනෙක් වෙන කෙනෙක් එක්ක ගනුදෙනු කරනකොට, කෙනෙක් වෙන කෙනෙක් නිසා ප්‍රිය භාවයට පත් වෙනකොට, කෙනෙක් වෙන කෙනෙක් නිසා අප්‍රිය භාවයට පත් වෙනකොට එක්තරා විදිහක මේ තමුන් කණ්ණාඩියක් දිහා බලනවා වගේ ස්වභාවයක් තමයි මතුවලා එන්නේ. මේ කණ්ණාඩියකින් වගේ බලන්නේ මේ තමුන් දිහාම තමයි. එතකොට කෙනෙක් අපිට අප්‍රිය ස්වභාවයක් දනවනා නම් ඒ අප්‍රිය ස්වභාවයට හේතු කාරණා බාහිර කෙසේ වෙතත් ඇතුළත තියෙනවා. කෙනෙක් අපිට ප්‍රිය ස්වභාවයක් දනවනා නම් එහෙම ප්‍රිය වෙන්න හේතු කාරණා බාහිර කෙසේ වෙතත් ඇතුළත තියෙනවා. විවිධ කට්ටිය විවිධ ආකාරයෙන් ගනුදෙනු කරනවා, කටයුතු කරනවා. එතකොට ඒ කටයුතු කිරීම, ගනුදෙනු කිරීම අපිට විටෙන් විට වෙහෙස පීඩාවට මේ විදිහට හිත තුළ යම්කිසි චෝදනාවක් නැගීම සඳහා හේතුණත් මේ සියලු දේම එක්තරා විදිහක අර කණ්ණාඩියකින් බලනා වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට මේ බාහිර ලෝකයේ පුද්ගලයෝ එක්ක ගනුදෙනු කරනවා කියලා අරගත්තට ඊට වැඩිය සාධාරණයි, ඊට වැඩිය ධර්මයට ගැඹුරුයි තමුන් හිතුවොත් මේ මම මාත් එක්කම තමයි මේ ගනුදෙනු කිරීම තියෙන්නේ. මේ කෙනෙක් එක්ක අප්‍රිය වෙනවා කියන්නේ අර කණ්ණාඩියක් දිහා බලලා මම මාවම අප්‍රිය කර ගැනීමක්. කෙනෙක් එක්ක ප්‍රිය වෙනවා කියන්නේ කණ්ණාඩියක් දිහා බලලා මම මාවම ප්‍රිය කර ගැනීමක්. මේ විදිහට මේ මගේ ප්‍රතිබිම්බයම තමයි මේ කණ්ණාඩිය තුළ නිරූපණය වෙන්නේ. අන්න මේ විදිහට මේ කණ්ණාඩියකින් බලනා වගේ මේ ස්වභාවයක්, එහෙම නැත්නම් මේ බාහිරේ ඉන්න මිනිස්සු අපිට අපේ ආකාරය, අපේ ස්වභාවය, අපේ අංගපසඟ, අපේ අඩුපාඩු දැක ගැනීම සඳහා කණ්ණාඩියක් වගේ. අන්න ඒ චිත්‍රයෙන්, ඒ අර්ථයෙන් මේ විවිධ පුද්ගලයෝ එක ගනුදෙනු කරොත් ඒතනතර දැක ගන්න පුළුවන්. අන්න නැවත නැවත මේ විදිහට ගනුදෙනු කිරීම නිසා, මේ විදිහට කටයුතු කිරීම නිසා අන්න මගේ තුළ යම් කිසි වෙනසක් පරිවර්තනයක් සඳහා මේ දේ හේතු කරගන්න පුළුවන්. එහෙම නැතුව මෙයා මෙහෙම කරා, අරයා හරිම කරා, මෙයා මේ වගේ ගුණ සහිතයි, මෙයා මේ වගේ දොස් සහිතයි කියලා චෝදනා නගමින් කටයුතු කරනවට වැඩිය සරලව තමුන් දිහා බලනවා, මේ මගේ චිත්‍රය මම දකිනවා කියන අර්ථයෙන්, මගේ ප්‍රතිබිම්බේ මම දකිනවා කියන අර්ථයෙන් මේ දේවල් දිහා බලන්න පුළුවන් නම් වටිනවා. ඉතින් ඔන්න ඔය කී කතා බහ අපේ අද දවසේ දේශනාවට මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන කොටසටත් අදාළයි. එතකොට මෙතන යම් කිසි සූත්‍ර ගණනාවක් අපි පහු කරගෙන ගියා. සමහර සූත්‍ර එකම දේ නැවත නැවත එකම ගාථාව කොටස් දෙකක් විදිහට සඳහන් වෙච්ච අවස්ථාවක් තිබුණා. ඉතින් ඒ විදිහේ කොටස් අපි යම් කිසි විදිහක සම්පූර්ණ කරගෙන ඉදිරියට ඇවිල්ලා අද නැවතිලා තියෙන තැන තමයි අන්න භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ කතාවක් කියනවා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මම මහණෙනි, මම මේ ධර්මයේ හැරෙන්න වෙන ධර්මයක් දකින්නේ නැහැ. මේ සත්වයන්ට මොකක් සඳහාද? යේන සංයෝ, එතන සඳහන් වෙන්නේ මේ සත්තා දීඝරත්තං සන්දහවಂತಿ සංසාරಂತಿ. මේ සත්වයන් මේ විදියට දිවාරය නැතුව දීර්ඝ ගමනක, දීර්ඝ මාර්ගයක මේ විදියට ගමන් කරවන්න, දුවවන්න හේතු වෙන වෙන ධර්මයක්, වෙන සංයෝජනයක් මම දකින්නේ නැහැ මහණෙනි කියලා කියනවා. එහෙම කියලා, එහෙම ප්‍රකාශ කළා. මොකද්ද මේ සංයෝජනය කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා, තණ්හා සංයෝජන. මේ තණ්හාව කියන සංයෝජනය තමයි මේ සත්වයන් නැවත නැවත මේ විදිහේ දීර්ඝ මාර්ගයක, දීර්ඝ දිග ගමනක ගමන් කරන්න හේතු වෙන්නේ කියලා යම් කිසි දෙයක ප්‍රකාශයක් කරනවා. ඒතර කලින් පාරත් මේ පින්නතුන්ට මතක ඇති, මේ විදිහේ සංයෝජනයක් තියෙනවා කියලා සඳහන් කළා. ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ පෙන්눔 කරේ මේ අවිද්‍යාව කියන දේ, අන්ධභාවය. දැන් මේ අවස්ථාවේදී වෙනස් විදිහකට ප්‍රකාශ කරනවා, මෙන්න මේ එක ධර්මයක් තියෙනවා. මේ ධර්මයේ තරම් මේ සත්වයන්න මේ විදිහට දීර්ඝ ලෙස ගමනක යදවන්න, දුවවන්න හේතු වෙන්නේ නැහැ. මොකද්ද මේ ධර්මය? අන්න මේ තණ්හාව නැමැති සංයෝජනය තමයි කියලා. ඊට පස්සේ මේ තණ්හාව පිළිබඳ යම්කිසි විදියක පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. ඒ ගාථාව තමයි අද අපි ඉදිරියෙන් තිබ්බේ. තණ්හා දුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසාරං. මෙන්න මේ තණ්හාව දෙවන්නා කරගෙන, දුතියෝ පුරිසෝ දෙවැනි පුරුෂයා සහායකයා කරගෙන දීඝමද්ධාන සංසාරං, මේ විදියට දීර්ඝ මාර්ගයක හැසිරෙනවා. එතකොට මේ අපි වෙන කෙනෙක් එක ගනුදෙනු කරනවා, වෙන පුද්ගලයෝ අපේ වටපිටාවෙ ඉන්නවා, වෙන පුද්ගලයෝ අපිට ප්‍රියයි අප්‍රියයි කිව්වට ඇත්තටම මේ තැනත්තට එකම ද්විතීයෝ පුරිසෝ ඉන්නේ, එකම දෙවැනි පුරුෂයා ඉන්නේ. කවුද මේ දෙවැනි පුරුෂයා? මෙන්න මේ තණ්හාව නැමැති දෙවැනි පුරුෂයා. එතකොට මේ ගැටේ වැටෙන්නේ ඇතුළතින්, පිටතින් නෙමෙයි. එතකොට මෙන්න මේ ඇතුළතින් වැටෙන ගැටේ ඔස්සේ තමයි මේ තැනත්තා නැවත නැවත වෙහෙසෙන්නේ, පීඩාවට ලක් වෙන්නේ, මේ විදිහට කටයුතු කරන්නේ. අන්න මොකද උනේ? මේ කණ්ණාඩියකින් බලනා වගේ තමුන් දිහාම බලන තියුණු අවස්ථාවක්. එහෙම නැත්නම් අර විදිහට වෙන පුද්ගලයෝ අපිට අපියවම දැක ගන්න කණ්ණාඩියක් බවට පත් වෙනවා. නමුත් අපි ඒ විදිහට ඒක දිහා බැලුවේ නැත්නම් අන්න ගොඩක් වෙලාවට මෙයා මෙහෙම කරා, ඒක නිසා බෑ, මෙයාගේ මේ අප්‍රිය ගති නිසා බෑ, මෙයාගේ මේ ප්‍රිය ස්වභාව නිසා හොඳයි කියලා ඔන්න විදිහට ලොකු ප්‍රශ්න ගැටලු ඇති කරගන්න පුළුවන්. ප්‍රිය භාවයම තමයි, කෙනෙක් ප්‍රිය වුණාම, තමුන්ට මිත්‍රයෙක් වුණාම, හොඳම යාළුවෙක් වුණාම අන්න මොකද වෙන්නේ? පොඩි දෙයක් වුණත් කිව්වහම, පොඩි වරදක් වුණත් වුණාම ඒකට හිත්‍රිදීමක්, වෙහෙසක් ගැනීමක් අන්න ඇති වෙනවා. එතකොට මේ ගැටේ අපි හිතුවට මේ පුද්ගලයා තමයි මට ප්‍රිය, මේ පුද්ගලයා මේ කරපු දෙයින් තමයි මට වෙහෙසක් ඇති වුණේ, මේ පුද්ගලයා තමයි මේ විදිහට මට රිදෙවේ කියලා හිතුවට ඇත්තටම තමුන්ටම රිද්දෝ ගැනීමක්, තමුන්ටම මේ විදිහට වෙහෙස වඩා ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. අන්න අර බාහිර ලෝකයේ ඉන්දියා කියන පුද්ගලයෝ දිහා බැලුවොත් අපිට අපිවම දැක ගන්න පුළුවන් කණ්ණාඩියක් තමයි. මොකද්ද මේ කණ්ණාඩිය බැලුවොත් අන්න ටිකෙන් ටික පේන ගන්නවා, මෙන්න මේ දෙවැන්නා විදිහට ඉන්නේ වෙන කවුරුත් නෙමේ. මෙන්න මේ තණ්හාව. තණ්හාව නැමැති ස්වභාවයක් අපි තුල තියෙනවා. විවිධ දේවල් කෙරෙහි ඇල්මක් තියෙනවා. විවිධ දේවල් ඔස්සේ ගැටවැටීමක් තියෙනවා. ඒ ගැටවැටීම, ඒ ඇල්ම, ඒ ආකාරය නිසා අන්න නැවත නැවත අපිට මේ විදිහට වෙහෙසක්, පීඩාවක්, මේ විදිහට හිත අමාරු, මේ විදිහට දුක් කරදර ගැනීමක් අපි තුල මතුවලා එනවා, ඇති වෙලා එනවා. ඉතින් ඔන්න ඔය කියන කතාව තමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා ඉත භවං යතා භවං සංසාරං නාතිවත්තති. අන්න මෙසේ බවත් අන්සේ බවත් කියන මෙන්න මේ සංසාරයේ ඉක්මවන්නේ නැහැ මේ තැනැත්තා කියලා ප්‍රකාශ කරනවා. එතකොට මෙසේ බවත් අන්සේ බවත් කියන දේ අපිට ගන්න පුළුවන් මේ විදිහට මෙතන මම කියන කූඤ්‍ය සමගම බාහිර පුද්ගලයෙක් කියන කූඤ්‍යයක් මතුවලා එනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ ස්වභාවය තමයි මම කිව්වා මේ කෙනා මේ විදිහට උත්තර දුන්නා. මම මේ විදිහට කටයුතු කර කර ඉඳද්දී මෙයා ඇවිල්ලා මේ දේ සිද්ධ කිරීම නිසා මට යම් කිසි දුකක් පීඩාවක් ආවා. ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරනවා. මේ විදිහට මම මේ කූඤ්‍ය දෙකක් මෙසේ බවත් අන්සේ බවත් එහෙම නැත්නම් මම සහ ඔබ කියන ගනුදෙනුව තමයි ඔය තියෙන්නේ. අපි දෙදෙනා අතර ගනුදෙනුවක්. අපි දෙදෙනාගේ කතා බහක් තියෙන්නේ. අපි දෙදෙනා මේ විදිහට මිත්‍රයෝ. අපි දෙදෙනා මේ විදිහට දේවල් බෙදා හදාගත යුතුයි කියන ඔන්න ඔය විදිහේ ස්වභාව දෙකක් මතුවලා එනවා. මෙසේ බවත් අන්සේ බවත් කියන කූඤ්‍ය දෙක. ඉතින් මේ කූඤ්‍ය වදින්නේ කොහෙන්ද? මේ කූඤ්‍ය ගැහුවාම ඒකට සාපේක්ෂව වෙන තැනක් අපිට පෙන්වන්න පුළුවන්. මේ තැනැත්තා කියන කූඤ්‍ය ගහගත්තාම ඒකට සාපේක්ෂව තව තැනැත්තෙක් පෙන්වන්න පුළුවන්. මම කියන කූඤ්‍ය ගහගත්තාම ඔබ කියන කූඤ්‍යයක් පෙන්වන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ කතාවක් තමයි තියෙන්නේ. ඒතකොට මෙන්න මේ මෙසේ බවත් අන්සේ බවත් කියන සංසාරය ඉක්මවන්නේ නැහැ මේ තැනැත්තා. මොකක් නිසාද? මෙන්න මේ තණ්හාව තමයි මේකට හේතු වෙන්නේ. මේ තණ්හාව තමයි මේ කූඤ්‍ය දෙකේම වග කිය යුත්තා. සාමාන්‍ය ඔය තණ්හාව ගැන සඳහන් කරනකොට විවිධ අවස්ථාවල සමහර වෙලාවට කියනවා මැහුම්කාරී කියන අර්ථයෙන් සඳහන් කරනවා. මේ දෙපොටක් එකතු කළා මැහුමක් දානවා. බන්ධනයක් ඇති කරනවා. ඔන්න ඔය විදිහේ අදහසක් මේ තණ්හාව කියන නමට දීලා තියෙනවා. එතන මෙතනත් මේ මෙසේ බවත් අන්සේ බවත් එකතු කළා මේ මැහුම දාන්නේ තණ්හාව තමයි. ඔබ සහ මම කියන බන්ධනේ ඇති කරනවා. ප්‍රිය සහ අප්‍රිය කියන බන්ධනේ ඇති කරනවා. ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියා ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය කියන බන්ධනේ ඇති කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේ දෙවැන්නෙක් පිළිබඳ කතාවක් අපි තුල ඇති කරනවා. නමුත් ඇත්තටම මෙන්න මේ බන්ධනේ වැටෙන්නේ කවුද කියලා අපිට පේන්නේ නැහැ. මේ බන්ධනේ වටන්නේ කවුද කියලා අපිට පේන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක්, ඔන්න ඔය විදිහේ ස්වභාවයක්. ඉතින් මෙහෙම කියනවා ඒතමාදීනව අඤ්ඤත්වා තණ්හං දුක්ඛස සම්භවං. ඉතින් මෙන්න මේ ආදීනව ස්වභාවය කෙනෙක් දකිනවා නම් මේ තණ්හාව දුකට හේතු වෙනවා කියලා තේරුම් ගන්නවා නම්, එතකොට මේ විදිහට ඔබ සහ මම කියන සම්බන්ධයක් ගොඩනගා ගත්ත ගමන්, ඒ විදිහේ කූඤ්‍ය දෙකක් හිටව ගත්ත ගමන් අන්න මොකද වෙන්නේ? ඒකම තමයි දුක. අර විදිහට ආලයක් ප්‍රේමයක් ඇති වුණා කියන්නේ ඒකම තමයි දුකට හේතු වෙන්නේ. අපිට හිතෙන්නේ මේ කෙනෙක් ප්‍රිය දනවනවා අපිට, මේ කෙනා අපිට ආරක්ෂාවට පිහිටට පිහිටලා තියෙනවා, මේ කෙනා මේ විදිහේ හොඳ කෙනෙක් ප්‍රිය කෙනෙක් කියලා ඔන්න විදිහට නොයෙකුත් අදහස් අපි ඇති කරගත්තට, නොයෙකුත් මතවාද අපි ඇති කරගත්තට හැබෑවටම මෙන්න මේ ප්‍රේමය ආලය කියන මේ වගේ දේවල් වලින් අන යම් කිසි විදියක අනතුරු සහගත ගතිය තමයි වැඩි. මේ විදියට කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් මේ විදියට ගොඩනගා ගන්නවා. මේ විදියට ඒක ඇත්තටම යම් කිසි ආකාරයක ප්‍රිය භාවයක්, යම් කිසි ආකාරයක යම් ආකර්ෂණීය ස්වභාවයක් මුලදී දනවන්න පුළුවන්. නමුත් කාලෙත් එක්ක ගත්තහම ඔන්න වගේ බන්ධන තමයි අපිට උග්‍රම දුක් කරදර. හදවත බිඳිනවා, හදවත පලනවා වගේ දුක් කරදර ගෙනහලා දෙන්නෙත් ඔය වගේ බන්ධන තමයි. බන්ධනේ ප්‍රේමය ආකර්ෂණයේ වැඩි වෙන්න වැඩි වෙන්න අන ආදීනව ස්වභාවෙත් වැඩි වෙනවා. අන ප්‍රේමතෝ ජායති ශෝකෝ කියන්නේ නිකම්ම නෙමෙයි මේ ප්‍රේමය, මේ විදියට ආලය, මේ බන්ධන අන දුකක් සඳහා හේතු වෙනවා. දුකක් සඳහා පිහිටනවා. ටික කාලයක් අර හනිමුන් ෆේස් එකක් වගේ සතුටු හිතෙන කාලයක්, ආකර්ෂණීය කාලයක් තියෙන්න පුළුවන්. නමුත් කාලෙත් එක්ක ගොඩක් වෙලාවට අනිත් පැත්තට කැරකෙන ගත්තහම දරන්න බෑ මෙහෙස පීඩාව. මේ විදිහට හිට අර විදිහට දරා ගන්න බැරි තරම් පීඩාවට වෙහෙසට ලක් වෙනවා. ආකර්ෂණීයම තමයි. අර විදිහට ප්‍රේමෙම තමයි අනිත් පැත්තට කැරකිලා ඉන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ බැඳීමක්, මේ ආලයක්, මේ ප්‍රේමයක්, මේ වගේ දෙයක් අනර කොහොමද මේ විදිහේ දුකකට හේතු වෙන්නේ කියලා කෙනෙක් එකපාරට හිතා ගන්නත් බෑ. නමුත් අන්න නැවත නැවත ජීවිත අත්දැකීම් විඳිනකොට තම තමුන් ජීවිතවල විඳපු වැඩියම වෙහෙස පීඩාකාරී තත්ත්ව මතක් කළ බලනකොට අන්න හොයාගන්න පුළුවන් ඒක පිටිපස්සේ හැම වෙලේම මෙන්න මේ විදිහේ ප්‍රේමයා කාලයක් තිබුණා. ඒ ප්‍රේමයාලේ තමයි මේ විදිහේ දවසක මට අර විදිහේ ජීවිත නැසන තරම් වෙහෙසකට පීඩාවකට අන්න පරිවර්තනය වුණේ කියලා මෙතන අතර දැක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ මේ තණ්හාව මේ දුකට හේතු වෙනවා, මේ දුක ඇති කරනවා කියලා මේ දකින මේ තැනැත්තා වීතතන් හෝ අනාදානෝ සතෝ බික්ඛු පරිබ්බජේ, මේ විදිහට තණ්හාව රහිත ස්වභාවයක් ග්‍රහණය නොකරන ස්වභාවයක් ඇති කරගත් මේ සතිමත් භික්ෂුව, එහෙම නැත්නම් මේ සතිමත් යෝගියා පිරිනිවෙනවා. නැවත මේ විදිහේ ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ නැති ස්වභාවයක් මේ තැනැත්ත තුළ ඇති කර ගන්නවා කියන ඔය අදහස තමයි භාග්‍යතුන් වහන්සේ මේ ඉදිරිපත් කරන්නේ. එතකොට මේ ද්විතීයෝ පුරිසෝ දෙවැනි පුරුෂයා විදිහට මේ අරගෙන යන්නේ මේ තණ්හාව කියන දේ කියන අදහසින් තමයි යම් කිසි විදියක මතක් කරන්නේ, ඉදිරිපත් කරන්නේ. එතකොට අපි හිතමු මේ විදියට දැන් මේ ප්‍රතිපදාව පුරණ කෙනෙකුත් මේ විදිහට ප්‍රතිපදාව බැස ගන්න කෙනෙකුත් යම් කිසි විදියක මේ තණ්හාව කියන දේ ප්‍රයෝජනෙට ගන්නවා වෙන්න පුළුවන්. සාමාන්‍ය ආනන්ද හාමුදුරුවන්ගේ වචනින් කිව්වොත් ආනන්ද හාමුදුරුව කියනවා තණ්හාවෙන් තණ්හාව නසනවා කියලා. ඒ විදිහේ නැසීමක්, ඒ විදිහේ විනාශයක් සඳහා අර දෙයම හේතු කරගන්නවා. එතකොට සාමාන්‍යයෙන් මේ විදිහේ ප්‍රතිපදාවක යෙදෙනකොට මේකට එන්න, මේකට බැස ගන්න, මේ විදිහේ වෙහසක් පීඩාවක් දරන්න එතනතර යම් කිසි විදියක අර විදිය ආකර්ෂණයක් තණ්හාවක් තියෙන්න ඕනේ මේ ධර්මයේ දිහාවට. හරි, එහෙම තමයි පටන් ගන්න. එතකොට තණ්හාවෙන් තණ්හාව නසනවා කියන අදහස ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට මෙන්න මේ විදිහටනේ මේ තැනත්ත මේ වැඩේ පටන් ගන්නෙ. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ තථාගතයන් වහන්සේ කෙරෙහි, ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි සද්ධා මතම් ප්‍රේම මතම්, මේ විදිහට සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා. මේ තැනත්තා මෙන්න මේ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි මේ විශ්වාසයක් ප්‍රේමයක් ඇති කර ගන්නවා. ඒ විශ්වාසයේ ප්‍රේමය මේ තැනත්තට යම් කිසි ආකාරයක මේ ගමන සඳහා උපකාර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේත් ප්‍රකාශ කරනවා. එතකොට අර බාහිර ලෝකයේ වෙන පුද්ගලයෙක් ගැන තියුණු ප්‍රේමයක් ආකර්ෂණයක් වෙනුවට මෙන්න මේ ධර්මය ගැන භාග්‍යතුන් වහන්සේ ගැන ප්‍රේමයක් ආකර්ෂණයක් ඇති කර ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අන්න අර විදිහේ නිවනක් සැනසීමක් ලං කරගන්න මෙතනතට ඒක හේතු වෙනවා කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් අපි හිතමු ওই කතෝලික දහමක් වගේ අදහන කෙනෙක්, අන්න ඒ පුද්ගලයා කියනවා මේ දෙවියන් වහන්සේගේ පරීක්ෂාවක්, මේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන්, මේ දෙවියන් වහන්සේ කෙරෙහි භක්තියෙන් මම මේ විදිහට කටයුතු කරනවා කියලා අන්න එතනත්තා ඒ විදිහේ ප්‍රකාශයක්, ඒ විදිහේ මතක් කිරීමක් කරනවා. යන්නේ ඒගොල්ලන්ගේ දහමට ආගමට අනුව මෙන්න මේ දෙවියෝ කෙරෙහි ප්‍රේමයක් සද්ධාවක්, මේ දෙවියෝ කෙරෙහි විශ්වාසයක්, දෙවිය කෙරෙහි භක්තියක් සහිතව ඒගොල්ලෝ කටයුතු කරනවා කියලා සඳහන් කරනවා. මොකක් හරි දුකක් හරදරයක් ආවත් මේක මේ මට කරන පරීක්ෂාවක්, මේ පරීක්ෂාවෙන් මම සමත්ය යුතුයි, මම ධෛර්යය ගත යුතුයි කියන ඔය විදිහේ අදහසක් සහිතව තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. ඒකත් ඉතින් ඒක පැත්තකින් සාධාරණයි, ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒකත් ආරක්ෂාවට පිටට හේතු වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. දැන් පහුගිය දවසක අපි සතිපාසල ප්‍රෝග්‍රෑම් එකකට ගියා ට්‍රිනිටි කොලෙජ් එකේ. එතකොට ඒකේ මුල් ගුරුවරයා නැත්තම් විදුහල්පතිතුමා වේදියට ඉන්නේ ෆාද කෙනෙක්. හරිම මේ ඩවුන් ටු අර්ත් හම්බල් මිනිස්සෙක්, බොහොම මේ හිතවත්ව ඇවිල්ලා කතා බහ කළා, මේ ස්වාමින් වහන්සේලාට වන්දනා කළා. එහෙම තමයි පටන් ගත්තේ. ඉතින් කතා කරනකොට කියන හාමුදුරනේ මම ඇහුවට කමක් නැද්ද? මේ ඔබ වහන්සේලාගේ මේ දැන් ඔය මේ ආරණ්‍යක සම්ප්‍රදායට අනුව කොහොමද දවසේ වැඩ කටයුතු කෙරෙන්නේ? දවසේ කාලසටහන මොන වගේද කියලා විමසුවා. එතකොට ඉතින් අපි කිව්වා මේ මෙහෙමයි මේ විදිහේ භාවනාවට යොමු වෙලා තියෙනවා, පිණ්ඩපාතේ ගමන් තියෙනවා. මේ විදිහේ තමයි කටයුතු කරන්නේ. මේ විදිහට තමයි දවසේ වැඩසටහන ගෙවෙන්නේ කියලා යම්කිසි මතක් කරා. එතකොට මේ පූජකතුමා මේ ෆාදර් තමුන්ගේ අත්දැකීම ගැන හරකියා පානවා. මෙන්න මේ අපි කතෝලික ආගමේ කෙනෙක් ගත්තත් මේ විදිහේ මේ ආරණ්‍යක ප්‍රතිපදාවක් සහිත ඒ කොටස්වල කාලසටහන ගත්තොත් ඒ විදිහට කතෝලික දහමක් අදහන අර විදිහට වනවාසී විදිහට කටයුතු කරන පිරිසක් අරගත්තොත් ඒගොල්ලොන්ගේ කාලසටහනත් ඔය වගේම තමයි ස්වාමීන් වහන්ස. ඒගොල්ලන්ගේ කාලසටහනත් ඔය වගේම තමයි. ඊට පස්සේ මම නිබන්ධනයට කරේ මෙන්න මේ බෞද්ධ වනවාසී ප්‍රතිපදාවත් කතෝලික වනවාසී ප්‍රතිපදාවත් අතර වෙනස. ඒ සඳහා මම මේ ලංකාවේ ආරණ්‍ය කිහිපෙකින් මම අවස්ථාවක් කිල්ලුවා, මට ලැබුණේ නැහැ. අන්තිමට මම මේ අමරවති මේ ආචාන් සුමේධ ස්වාමීන් වහන්සේගේ තැන තමයි මට ඉඩ ලැබුණේ. මම එතන ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා එක්ක මේ විදිහට සතියක් ඒ ස්වාමීන් වහන්සේලාගේම කාලසටහනට අනුව වැඩ කටයුතු කළා. ඒ විදිහට මම කල් ගෙව්වා. එහෙම කල් ගෙව්වා මට දැනගන්න ලැබුණා, දැකගන්න ලැබුණා කොච්චර සමානකම් තියෙනවද අපි දෙගොල්ලන්ගේ මේ කරන ප්‍රතිපදාවේ. කොච්චර මේ භාවනානුයෝගී විදිහට මේ ගත කරන, මේ වනවාසී විදිහට ගත කරන මේ නිකායන් දෙකක, මේ ආගම් දෙකක සමානකම් මොන වගේද? කොයි විදිහේ ඕවර්ලැප් එකක් අපි දෙගොල්ලෝ අතර තියෙනවද කියලා මට දැනගන්න ලැබුණා. මම මේ විදිහේ මේ තොරතුරු විස්තර ප්‍රමාණයක් හොයාගත්තා, දැන හදාගත්තා කියලා ප්‍රකාශ කරනවා. මෙන්න මේ විදිහට මේ ආගම් දෙකක් උනත් මේ දෙක අතර තියෙන සමානකම්. ඉතින් මේ විදිහේ ප්‍රතිපදාවකට බැසගත්තොත් ඊට පස්සේ ෆාදම කියනවා මේ ඔය දෙවියන් වහන්සේ කතා පොඩ්ඩක් පැත්තකින් තියපොත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේලාගේ හේතු කාරණා විදිහට පෙන්න දේ එකක්, අපේ හේතු කාරණා විදිහට පෙන්න දේ එකක්. නමුත් ඊට අමතරව ඉතිරිය ගත්තාම බොහෝ දුරට එකම වගේ, බොහෝ දුරට මේ ගැළපෙන ස්වභාවයකින්, එකඟ ස්වභාවයකින් තියෙනවා මේ දෙක කියලා මේ පියතුමා ප්‍රකාශ කරනවා. මේ දේවගැතිතුමා ප්‍රකාශ කරනවා අන්න අර විදිහේ සමානතාවයක් තියෙනවා. එතකොට මේ විදිහට දෙවියෝ කෙරෙහි භක්තියකින්, එහෙම නැත්නම් බුදුන් කෙරෙහි භක්තියකින් ওই විදිහට කටයුතු කරනවා කියලා යම්කිසි විදියක ප්‍රේමයක්, සද්ධාාවක් ඒ කෙරෙහි පිහිටා ගන්නවා. ඒ දෙක අතර යම්කිසි සමානාත්මක ස්වභාවයක් තියෙනවා. සාමාන්‍ය ඔය අර නිකන් සෙන් කතාවකක් තියෙන්නේ, බෞද්ධ කෙනෙකුයි කතෝලික කෙනෙකුයි මේ දෙදෙනා කල්පනා කතා බහ කර ඉන්නකොට කතෝලික කෙනා ඇහුවලු මේ අපි දෙගොල්ලොන්ගේ අතර වෙනස මොකද්ද, මේ ආගම් දෙකේ වෙනස මොකද්ද කියලා. එතකොට බෞද්ධ කෙනා කියනවා හරි පොඩි වෙනසයි තියෙන්නේ. මොකද්ද වෙනස? ඔබ කාමරයක තනි වෙලා ඉන්නවා නම් ඔබ සහ දෙවියන් නේද ඒ කාමරේ ඉන්නේ කියලා විමසවලු. එතකොට මේ තැනැත්තා ප්‍රකාශ කරනවා, සඳහන් කරනවා, ඔව්ෝ ඒ විදිහට මම කාමරයක තනි වෙලා ඉන්නවා නම් මම සහ දෙවියන් වහන්සේ තමයි ඒ කාමරේ රැඳිලා ඉන්නේ. එතන මේ බෞද්ධ කෙනා කියනවා අන්න අපේ බෞද්ධයෙක් මේ කාමරයක තනි වෙලා ඉන්නවා නම් දෙවියෝ විතරයි ඒ කාමරේ ඉන්නේ. අර පුද්ගලයා කියලා එකක් නැහැ, දෙවියෝ විතරක් ඒ කාමරේ ඉන්න. ඔන්න ඒ වගේ සරල වෙනසක් තමයි අපි දෙගොල්ලෝ අතර තියෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපි සමහර විට වෙන පුද්ගලයෙක් ගැන, වෙන තැනැත්තෙක් ගැන ප්‍රේමයක් ඇති කරගන්න වෙනුවට මේ ධර්මයේ ගැන, භාග්‍යතුන් වහන්සේ ගැන ප්‍රේමයක්, විශ්වාසයක්, ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ ගමන යනවා වෙන්න පුළුවන්. ඒක මුල් කාලෙදි කෙනෙක්ට ඕන වෙනවා. අර තණ්හාව උපයෝගී කරගෙන තණ්හාව නසනවා කියලා සඳහන් කරේ. අන්න ඒ උපක්‍රමයේ තමයි කියන්නේ. එහෙම නැතුව එකපාරට මේ දේ විනාශ කරන්න බෑ. එතකොට ක්‍රමානුකූලව මේ ප්‍රතිපදාව කෙරෙහි තණ්හාවක්, ප්‍රතිපදාව කෙරෙහි ආසාවක්, එහෙම නැත්නම් අර වෙන පුද්ගලයෙක් කෙරෙහි ප්‍රේමයක්, සද්ධාාවක් වෙනුවට භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයක් සද්ධාාවක් තමන් තුළ ඇති කරගන්නවා. ඒක ඇති කරගෙන ටිකෙන් ටික ඒ විදිහට කටයුතු කරගෙන යනවා. ඒ විදිහට පුහුණුවක් වඩාගෙන යනවා. මේ විදිහට පුරුදු පුහුණු කරගෙන යනවා. එතකොට මේ විදිහට පුරුදු පුහුණු කරන තැනැත්තා මේ තැනැත්තා ටික ටික තේරුම් ගන්නවා මේ බාහිරේ විවිධ පුද්ගලයෝ ආවට මේ බාහිරේ පුද්ගලයෝ විවිධ පුද්ගලයන්ගේ දොස් අපි දැක්කට ඇත්තටම මේගොල්ලෝ නිකන් අපිට හරියට කණ්ණාඩියක් වගේ. මෙන්න මේ කණ්ණාඩියක් වගේ මම මාවම දැක ගන්න මට මාවම බලා ගන්න. පුහුණුව දිහා ඉඳලා බලන්න ඕනේ. මම මේ අවස්ථාවේ මේ ඇවිස්සෙන්න හේතුව මොකද්ද? ඇයි මම මේ විදිහට දුකක් අරගත්තේ? ඇයි මම මේ විදිහට මේ දෙයට හිත කරදර ගත්තේ කියලා නැවත නැවත විමසලා බැලුවොත්, පරීක්ෂා කරලා බැලුවොත් ඒකේ මූල බීජය තියෙන්නේ තමන් තුළමයි. තමන් තුළමයි තියෙන්නේ. අන්න ඒ විදිහට කාලයක් තිස්සේ නැවත නැවත මේ තැනැත්තා අර වෙන පුද්ගලයෙක් එක්ක ගනුදෙනු කරනවා, නිකන් හරියට මම මාත් එක්කම ගනුදෙනු කරනවා වගේ. මම මගේ දිහාම බලනවා වගේ වෙන පුද්ගලයෙක් දිහා බලනවා. සාමාන්‍යයෙන් අපිට විවිධ අඩුපාඩු, දුර්ලකම්, වැරදි මේ වගේ දේවල් දකින්නවා නැවත නැවත පේන්න පටන් ගන්නවා. මෙයා වැරදි, මෙයා මෙහෙම කරා, මේ පුද්ගලයාගේ මේ අඩුපාඩු තියෙනවා කියලා ගොඩක් වෙලාවට අපි දැක්කට මොකද එක්තරා විදිහක මම මගේම අඩුපාඩු දකිනා වගේ තමයි. මම මටම දොස් නගනවා වගේ තමයි. මම මටම නිග්‍රහ කරනවා වගේ තමයි. ඒ විදිහේ ක්‍රියාවලියක් තමයි යන්නේ අර මෙසේ බවත් අන්සේ බවත් අතර හුවමාරුවක් තමයි මේ තියෙන්නේ. අපිට අග්ගාලා මෙසේ බව පනවගෙන ඉන්නේ. අපි ස්වභාවයෙන්ම මෙසේ බව කියන කූණ්‍යය ගහගෙන ඉන්නේ. ඒතර අන්සේ බවකට ඒක පරිවර්තනයක වෙනවා කියන එක එච්චර ලොකු වෙලාවක්, කාලයක්, ශක්තියක් වැය වෙන්නේ නැහැ ඒ සඳහා. මෙසේ බව කියන කූණ්‍යේ ගහගෙනම තමයි කල් ගෙවන්නේ. සාමාන්‍ය ස්ථාවර පදනමක්, පිහිටීමක් අපි තුල තියෙනවා. සාමාන්‍යයෙන් ඔය දැන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අන්න මේ ධර්මයේ කෙරෙහි අදහසක් නැති යම් කිසි විදියක අන්ධකාරයේ රජ කරන පුද්ගලයෙක්ගෙන් ඇහුවොත් මෙතනට කියනවා මම ડોක්ටර් කෙනෙක්. නැත්නම් මම ඉංජිනේරුවෙක්. මම මේ විදිහේ පුද්ගලෙක්. මේවා තමයි මගේ හැඟීම්. මේ විදිහේ දේවල් මට ප්‍රියයි, අප්‍රියයි. මේ මගේ පවුල, මේ මගේ රැකියාව, මේ මගේ නම්බුනාම කියලා ඔන්න ලොකු ලිස්ට් එකක් ගෙනහල්ලා ඉදිරිපත් කරනවා වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම අපි හිතමු අන්න මේ ධර්මයට ප්‍රතිපදාවට බැසගත් කෙනෙක්, යම් කිසි විදියක ප්‍රඥාවක් මෝරපු කෙනෙක් මේ තැනැත්තකින් මේ ප්‍රශ්නය අහුවොත් මේ තැනැත්ත උත්තරයක් දෙනවට වැඩිය නිහඬ වෙන්න ඉඩ තියෙනවා. මොකද ওই ප්‍රශ්නේ ටිකක් මහා බරපතල, මහා ගැඹුරු ප්‍රශ්නයක්. ඔබ කවුද? ඔබ කවුද කියලා අහුවොත් අන්න එකපාරට උත්තර දුන්නට මොකද ඊට වැඩිය එහාට යන, ඊට වැඩිය ගැඹුරකට යන ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් ඔය සඳහා ඔය නොයෙකුත් අවස්ථාවල ඔය සෙන් ගුරුවරු, ඔය පුරාණ ආචාර්යවරු අන්න ඒ වගේ කට්ටිය තමුන්ගේ ඇහුවාම ඔබ කවුද? ඔබ මේ විදිහේ මේ නම ඇති මේ පුද්ගලයා නේද? ඔබ මේ විදිහට රහතෙක් නේද? ඔබ මේ විදිහට සෝවාන් කෙනෙක් නේද? ඔබ මේ විදිහට බෝධිසත්ත්ව කෙනෙක් නේද කියලා මෙන්න මේ විදිහට ප්‍රශ්න අහගොහම මේ පුරාණ ආචාර්යවරු, පුරාණ ගුරුවරු ඒගොල්ලෝ ගොඩක් වෙලාවට නිහඬ බවින් මේකට පිළිතුරු දෙනවා. මොකද නිහඬ වෙලා දෙන පිළිතුරු දෙන එක ලේසි. මේ ප්‍රශ්නේ ගැඹුරු වැඩි. මේ ප්‍රශ්නේ වපසරිය අන්න ග්‍රහණය කරන්න බැරි තරම් විශාලයි. අපි අර අන්ධකාරය තුලින් කිව්වට මම මේ තැනත්ත, මෙන්න මගේ නම, මෙන්න මගේ බිස්නස් කාඩ් එක කියලා අනේ ඉතින් එහෙම පැනවීමක් කරන්න පුළුවන්ද කියන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය බිස්නස් කාඩ් එකක් එහෙම print කරගෙන අපි බොහොම උජාරුවට ඒක ගෙනහැර දක්වනවනේ. පස් එකේ කාඩ් කීපයක් දාගෙන ඉන්නවා. ටක් ගාලා කෙනෙක්ට බෙදන්න. කොහේ හරි යනවා නම්, ඔය ෂෝ එකකට එහෙම යනවා නම් කාඩ් මිටියක් අරගෙන යන අලුතෙන්ම print කරලා මෙන්න මම, මෙන්න මගේ identity එක කියලා, මෙන්න මගේ සුදුසුකම්, මෙන්න මගේ තනතුරු කියලා ගෙනහිල්ල ඉදිරිපත් කරනවා. නමුත් ඇත්තටම අර ධර්මයේ පැත්තෙන් බැලුවොත්, ප්‍රතිපදාව දිහායෙන් බැලුවොත් උත්තර දෙනවට වැඩිය නිහඬ විය යුතු ප්‍රශ්නයක් තමයි ඕක. ඒ විදිහට ඒ ගුරුවරුන්ගෙන් ආචාර්යවරුන්ගෙන් ඇහුවාම ගොඩ දෙනෙක් උත්තර දෙන්නේ නැහැ. එක්තරා අවස්ථාවක ආචාන්චා හාමුදුරුවන්ගෙන් අහන ඔබ රහතෙක්ද? ඔබ මේ විදිහට මේ කටයුතු කරන කෙනෙක්ද කියලා ඇහුවොත් අනේ ස්වාමීන් වහන්සේ කියන ඔබේ ප්‍රශ්නේ පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක්. මම මේක මේ විදිහට කියන්නම්. මම කැලේ ගහක්. මේ ගහේ යම් යම් විදිහට විවිධ පළතුරු හැදෙනවා. උදේට පළතුරු හැදුනහම මේ පළතුරු අතුවල වහන කුරුල්ලෝ මේ පළතුරු කාලා, එක්කෙනෙක් කියනවා මේ පළතුරු ඇඹුල්, තව කෙනෙක් කියනවා මේ පළතුරු පැණි රසයි. මේ විදිහට මේ කුරුල්ලෝ මේ ගහේ වාත්තේ වහලා මේ ගහේ පළතුරු කාලා මෙන්න මේ විදිහට වචන ප්‍රකාශ කරනවා. නමුත් මේ ගහට මේවයේ අදහසක් අර්ථයක් දැනෙන්නේ නැහැ. ඒ ගහට මේ පළතුරු ඇඹුල්ද මේ පළතුරු පැණි රසද කියන දේ අදාළ නැහැ. මේ ගහට මේකද කිරුල්ලන්ගේ කිචිබිචියක් පමණයි. අනයිදී උත්තරයක් තමයි ඒ ස්වාමීන් වහන්සේ දෙන්නේ. දිලා කියනවා ඔබ රහතෙක් වෙන්න හදන්නත් එපා. ඔබ බෝධිසත්වෙක් වෙන්න හදන්නත් එපා. ඔබ මේ විදිහට සෝවාන් කෙනෙක් වෙන්න හදන්නත් එපා. ඒ වෙනුවට අන්න මේ දේවල් මොකෙක් වුණත් ගැටලුවක්. කවුරු වෙන උත්සාහ කරත් ප්‍රශ්නයක් ගැටලුවක්. අන්නර තණ්හාව. ද්විතියෝ පුරිසෝ පනවනෝ. දෙවැනි පුරුෂයෙක් පනවනෝ. ඉස්සරහා ඉලක්කයක් පෙන්නුම් කරනවා. එතකොට ඔන්න ඔය මම බෝධිසත්ව කෙනෙක්, මම රහතෙක්, මම සෝවාන් වෙන්න ඕනේ කියලා ඔය විදිහට පැනවීමක් හදාගත්තද අන්න කූඤ්ඤේ. අතර හුවමාරුව, මෙසේ බවත් අන්සේ බවත් අතර හුවමාරුව තමයි ඔය තියෙන්නේ. ඉතින් කියනවා මේ කොසිම කෙනෙක් වෙන්න හදන්න එපා. මේ ප්‍රශ්න ගැන හිතනකොට කල්පනා කරනකොට මට සමහර වෙලාවට මුකුත් උත්තරයක් දෙන්න හිතෙන්නේ නැහැ. කියන්න හිතෙන්නේ නැහැ. එච්චරට ගැඹුරු ප්‍රශ්නයක්, එච්චර වපරසරියක් තියෙන ප්‍රශ්නයක් තමයි ඔය දේ. දැන් සාමාන්‍ය සිහිය පුරුදු කරන කෙනෙක් වුණත් මේ කරන පරීක්ෂාව අපි කියනවානේ self discovery කියලා. තමුන් තමුන්වම හොයාගන්න උත්සාහ කරනවා. තමුන් තමුන්වම කවුද කියලා හොයන්න උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහ කරන්න මෙයාට උත්තරයක් ලැබෙනවද කියලා ගත්තොත් ඇත්තටම ප්‍රශ්නේ වපසරිය තව තවත් වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. යෝගියාගේ ආධුනික බව නිරූපණය වෙනවා එයා මේකට දෙන උත්තරය අනුව. එයා කියනවා මෙන්න හුස්ම, මෙන්න මේ විදිහට පියවර දැනෙනවා, මෙන්න මම ඇවිදිනවා, මෙන්න මම කටයුතු කරනවා, මෙන්න මේ මට එක එක කරදර එනවා, මේගොල්ලෝ කහිනවා, මේ හින්දා මට වැඩ කරන්න බෑ කියලා. ඔන්න විදිහ ලොකු අර ප්‍රථම පුරුෂ ස්වභාවයකින් තමයි ලියවෙන්නේ. මේ නිකන් මේ විදිහට කෙනෙක් ගනුදෙනු කරනවා, කෙනෙක් ක්‍රියාවත් වෙනවා, කෙනෙක් වැඩ කටයුතු කරනවා කියන ඔන්න විදිය ආකාරයකින් තමයි මේ රචනය වුණත් ලියවෙන්නේ. එතකොට එහෙම ආධුනික විදිහට එහෙම පටන් ගන්න කෙනෙක් අන්න මේ තමුන් තමුන්ගම අධ්‍යයනය කිරීමක්, තමුන් තමුන්ගම සොයා ගැනීමක් කරන්න මේ විදිහට උත්සාහ ගන්නකොට ටික ටික මේ ප්‍රශ්නෙට උත්තරේ කෙසේ වෙතත් මේ ප්‍රශ්නේ බරපතලකම, මේ ප්‍රශ්නේ වපසරිය මෙතන ඇත්තට පේන්න පටන් ගන්නවා. ඒක පේන දකින්න පුළුවන් අර ලියන රචනය උනත් පරිවර්තනයක් තියෙනවා. රචනේ මුලින් නිකන් ලොකු පුද්ගල සංඥාවකින්, සත්ව සංඥාවකින් පටන් ගන්නතර මොකද ටික කාලයක් යනකොට නිකන් අර භාවකාරක ස්වභාවයක් මේ රචනයේ තුල මතුවලා එනවා. ඒක සමහර විට එයා හිතලා කියන කරන දේකුත් නෙමෙයි. එයාට මේ අත්දැකීම විපරිණාමයකට පත් වෙනකොට එයාගේ රචනෙත් ඒ විදිහට ස්වභාවිකවම විපරිණාමයකට පත් වෙනවා. මෙයා මේක මේ පුද්ගලයෙක් සත්වයෙක් කියන සංඥාවෙන් නැතුව යම් කිසි විදියක අත්දැකීම් මාත්‍රයකින් කියන්න උත්සාහ කරනවා. මේ විදියට අහන සද්ද වෙනුවට ඇහෙන සද්ද ගතියක්, හිතන සිතුවිලි වෙනුවට හිතෙන සිතුවිලි ස්වභාවයක්. ඔන්න ඔය විදියට විවිධ ක්‍රියාවත් කරන පුද්ගලයෙක් සත්වයෙක් ඉන්නවා කියන වෙනුවට අන්න යම් කිසි විදියක මේ ක්‍රියාවලියක් විදියට දකින බැල්මක් මෙයා තුළ ටිකෙන් ටික මතුවලා එනවා. රචනය වුණත් ඒ විදිහට පරිවර්තනය වෙනවා, වෙනසකට භාජනය වෙනවා. ඒක පැහැදිලිව දකින්න පුළුවන් ඔය කමඨහන් සුද්ධ කරන කෙනෙක්ගේ පොතක් එහෙම අරගෙන බැලුවොත් මුලදී ලියවිලා තියෙන ගොඩ පුද්ගල සත්ත්ව සංඥාවකින්. නමුත් කාලෙත් එක්ක මේ විදිහේ පරිවර්තනයකට වෙහෙසකට වෙනසකට ලක් වෙනවා. දැන් පහුගිය දවසක ආධුනික කෙනෙක් එයා ලියාගෙන ඇවිල්ලා මේ ලොකු රචනයක්. මොකද්ද මේක? තමයි ආත්ම භාවය. මෙන්න ආත්මය ගනුදෙනු කරනවා, මෙන්න ආත්මය ඇවිදිනවා, මෙන්න ආත්මය වාඩි වෙලා ඉන්නවා, මෙන්න ආත්මය ආහාර ගන්නවා. මේක තමයි ආත්ම භාවය. මෙන්න ආත්ම භාවය කිකේ උනේ ආත්ම භාවය කියන තේමාව විතරයි ඒකේ තියෙන්නේ. ඒ තේමාවෙන් ලොකු රචනයක් යොදා සඳහන් කරලා ඇවිල්ලා තියුණා, ලියාගෙන ඇවිල්ලා තියුණා. ඉතින් මම ඇහුවා මොකද්ද මේ ආත්ම භාවය කියලා අඳුන්නන්නේ. මිනි අම්මාගේ ප්‍රශ්නයක් නෙමෙයි ඔකට. ඔක පේටන් යනවා බුදුහාමුදුරන්ට. මේ මොකද්ද මේ ආත්ම භාවය කියලා අඳුන්නන්නේ මොන විදිහේ ස්වභාවයද? එතකොට උත්තර දී ගන්න බෑ. උත්තර දී ගන්න බෑ. අර පොට්ට පාදනම් උත්තරයක් දුන්නා ඒ දවස්වල නේද? බුදුහාමුදුරු එහෙම ඇහුවාම මේක තමයි ආත්ම භාවය. මේක තමයි ආත්ම භාවය. මේක තමයි ආත්ම භාවය කියලා එයා විවිධ ආකාර දේවල් අඳුන්වලා දුන්නා. නමුත් අර පුද්ගලයාගෙන් ඇහුවොත් මොකද්ද ඔය ආත්ම භාවය? එයාට එහෙම දැනුමක් අදහසක් නැහැ. අර විදිය පොට්ට පාද වගේ කාලයක් දිසි ප්‍රතිපදාක වේස මහන්සියලත් නෙමෙයි. මේ නිකන් ආවට ගියාට ඔහෙ වචන පාවිච්චි කරනවා. ඒතර ඒ වගේ වචනයක් ඒ කමටහන් වාතාවක ලියනහම අන අපිටත් යම්කිසි මතක් කිරීමක් කරන්න වෙනවා. ඔය වචනේ පාවිච්චි කරන්න එපා. මේ වචනේම අහුවෙලා ඉවරයි. බුදුහාමුදුරුවත් පාවිච්චි කරන්න නැති වචනයක් ඔය තියෙන්නේ. ආත්ම කතාවක් කියන්නේ නැහැ. එහෙම වචනයක් භාවිතා කරන්නේ නැහැ. අත්තා කියන වචනේ යොදන්නේ නැහැ. ඒ විදිහට ස්ථිර පැවැත්මක් සත්වයේ පුද්ගලයෙක් මෙතන පනවන්නේ නැහැ. එහෙම පැනෙවොත් ඒ වචනේම අහුවෙලානේ. ඒ වෙනුවට අනේ යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් අර කාලයක් තිස්සේ පුරුදු වෙලා පුහුණු කළා මේ සමාජයක ගනුදෙනු කළා, මේ විදිහට ස්කෝලවල නැවත නැවත පුහුණු කළා, දේවෝපියොත් අපි ඔළුව ඇතුළට කොටලා පොවලා පනවන්නේ මොකද්ද? මේ පුද්ගලයෙක් සත්වයෙක් කියන ස්වභාවෙනි මේ ගෙනහරලා දෙන්නේ. ඔයා මේ වගේ කෙනෙක්, මේ විදිහට අඳින පළඳින කෙනෙක්, මේ විදිහේ වැලියුස් තියෙන කෙනෙක්, මේ වගේ වස්තු සම්භාර තියෙන කෙනෙක්, මේ වගේ රූපවන්තෙක්. ඕකනේ ඔය ස්ථාවර කරලා දෙන්න හදන්නේ. අධ්‍යාපන ශාස්ත්‍රයෙන් කරන්නේත් ඒක තමයි. දෙමව්පියෝ හරි හරියට කරන්නේත් ඒක තමයි. මේ සමාජයෙන් හරි හරියට කරන්නේත් ඒක තමයි. එතකොට ඒ වගේ කෙනෙක්ට අපි කොහොමද අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් මේ විදිහට රඟපාලා හොඳට පුරුදු වෙච්ච කෙනෙක්ට අපි කොහොමද පෙන්වන්නේ මේක බොරු රඟපෑමක් කියලා? ඔයා ඔය බොරුවක් කරන්නේ, ඔයාගේ රඟපෑම මුලාවක් කියන එක පෙන්වන්න ලේසි නෑනේ. ඒගොල්ලෝ ඒක පිළිගන්න සූදානම් නෑ. මේ හාමුදුරන්ට වැරදිලාද කොහෙද? මේ තියෙන්නේ මේ සත්ත්ව පුද්ගල ස්වභාවයක්. තියෙන්නේ මේ ආත්ම භාවයක්. ওই විදිහට නැවත නැවත ප්‍රකාශ කරනවා. නැවත නැවත ස්ථාවර කරන්න උත්සාහ ගන්නවා. අර විදිහට අර රචනෙ උනත් ලියන්න උත්සාහ ගන්නවා. මේ විදිහේ මේ ආත්ම භාවයක් සත්වයේ පුද්ගලෙක් කියන අදහසින්. ඒකම තමයි තේමාව. අර සිහිය පුරුදු කිරිල්ලක්වත් සක්මනක්වත් පරියන්කයක්වත් ඒව අදාළ නැහැ. තනි කරම අන්න මේ ආත්ම භාවය මේක තමයි කියන ස්ථාවරේ තමයි ගෙනහැර දක්වන්නේ. මේක පැහැදිලි කරාට ඒක දරා ගන්න කැමැත්තකුත් නැහැ. මේ වචනේ වැරදි කියන පිළිගැනීම කරන්න කැමැත්තකුත් නැහැ. ඊතර මේ සාකච්ඡාව අහගෙන ඉඳපු තරුණ වයසේ එහෙම නැත්නම් කාලයක් තිස්සේ මේ දේ පුරුදු කරපු කෙනෙක් කියනවා, ඉතින් ස්වාමීන් වහන්සේ මේ දිරච්ච කෝටුනේ ස්වාමීන් වහන්සේ නවන්න හරි අමාරුයි. මේවා කැඩිලා බිඳිලා යන එක මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ. මොකද මේ කාලයක් රඟපාලා පුරුදු වෙලා. බොහොම තාත්වික රඟපාලා. නමුත් මේ පරීක්ෂාව කරන්න අන්නර පුද්ගල සත්ව සංඥාවකින් ලියවෙන මේ කමටහන් වාර්තාව උනත් පරිවර්තනය වෙනවා. සිද්ධිදාමයක් විතරයි. එතන අන්න මේ විදිහේ පුද්ගලයෙක් සත්වයක් පැනවීමක් එහෙමට අදාළ වෙන්නේ නැහැ කියන වෙනස පරිවර්තනය මෙතනත්තගේ රචනය උනත් වෙනවා. කමටහන හරියට සුද්ධ වෙනවා නම්, ප්‍රතිපදා වැඩෙනවා නම් ඒ දේ සිද්ධ වෙනවා. සිද්ධ වෙන්න දකින්න තියෙන දේ තමයි අර විදිහට මේ සිදුවීම් ඇවිල්ලා යනවා. මේ සිදුවීම් වල හුවමාරුවක් මෙතන තියෙනවා. අර විදිහට තව පුද්ගලයෙක් එක ගනුදෙනු කරනවට වැඩිය මොකද්දෝ ක්‍රියාවලියක් තියෙනවා. මේ විදිහට මෙතරක් සහිතරක් මෙසේ බවක් අන්සේ බවක් පනවනවට වැඩිය මොකද්දෝ ක්‍රියාවලියක් තියෙනවා. ඔන්න ඔය කියන අර්ථෙන් තමයි ටික ටික මේ ප්‍රතිපදාව මෝරන්නේ. අර පහුගිය දවසක ලස්සන මොකක්ද කෝට් එකක් හම්බුණා, එහෙම නැත්නම් පොඩි ඔය ඔය කාටුන් වගේ ඇඳපු ධර්ම මේ පණිවිඩ දෙන ඒවා තියෙන. ඒකක සඳහන් කරන කෙනෙක් ඇවිල්ලා කියනවා මම දුකෙන් ඉන්නේ. I am sad. මෙයා කියලා ප්‍රකාශ කරනවා. එතකොට අනිත් කෙනා මේ අහගෙන ඉන්න කෙනා කියනවා ඔය වාක්‍ය අගට දැනට කියලා ඇතුළත් කරගන්න. දැනට කියන වචනේ දාන්න. මම දුකෙන් ඉන්නේ දැනට. ආයේ අදහස මොකද? තාව ටිකකින් ඕක වෙනස් වෙලා යනවා. This too shall pass. මෙයත් යන ස්වභාවය ඇති. මෙයත් යන්නේ යන්නෝ එන්නෝ යන්නෝ කියන බැල්මෙන් එනකොටම බලනවා. නෑ දැනට කියන දැනට කියලා දාගන්න. දැනට තමයි ඔබ දුකෙන් ඉන්නේ කියලා මතක් කරනවා, ප්‍රකාශ කරනවා. අන්න දැනට කියලා වචනේ දාපු ගමන් අන්න මොකද වෙන්නේ? මේක ටික වෙලාවයි තියෙන්නේ. අන්න මේ ප්‍රතිපදාවෙන් මේ පුහුණුවෙන් වෙන දේත් ඔන්න ඔය දැනට කියන වචනේ දැමීමක් වගේ තමයි. මෙයා කියනවා නෑ මෙන්න ස්ථාවර, මෙන්න දුකක් පිහිටලා තියෙනවා. මෙන්න ස්ථාවර, මෙන්න පුද්ගලයෙක් පිහිටලා තියෙනවා. මෙන්න ස්ථාවර, මම තව කෙනෙක් එක්ක ගනුදෙනු කරනවා. ওই විදිහට තමයි මේ තැනත්තා මේ දේ දකින්නේ. නමුත් කාලයක් තිස්සේ පුරුදු කරනකොට පුරුදු කරනකොට පුහුණු වෙනකොට වෙනකොට මෙතන ඇත්තට තේරෙනවා මෙන්න මේ දැනට කියලා වචනයක් වැටෙනවා. ඒක වැටෙන්නේ පුහුණුව තුලින්ම තමයි. මම දුකෙන් දැනට, මම සතුටින් දැනට, මම මේ විදිහට විවේක මනසකින් දැනට, මම මේ විදිහට ඇවිස්සුණු මනසකින් දැනට, මම තරහ අරගෙන දැනට. ඔන්න අර මේ විවිධ ගනුදෙනු කරන ගමන්, කටයුතු කරන ගමන් මේ තැනැත්තා මෙන්න මේ ක්‍රියාවලියක් බව, මේක හැම වෙලේම පරිවර්තනයකට වෙනසකට ලක් වෙන බව අන්නේ දැනගනිමින්, අන්නේ දේ හඳුනගනිමින් කටයුතු කරනවා. ඉතින් එන්නේ ඒක තමයි ප්‍රතිපදාවක් තුලින් වෙන වෙනස. මෙන්න මේ විදිහේ ක්‍රියාවලියක් මේ තෙරක් මෙතෙරක් මෙසේ බවක් අන්සේ බවක් මේ විදිහේ දෙවැනි පුරුෂේක් තණ්හාව නැමැති මෙහෙම ඉඳපු කෙනා අන්න ටිකෙන් ටික මෙන්න මේ ක්‍රියාවලියම තමයි දුකට හේතු වෙන්නේ, මේ පරිවර්තනයම තමයි දුකට හේතු වෙන්නේ කියලා දැනගන්න දැනගන්න අන්න වීත තණ්හෝ අනාදානෝ එයාගේ තණ්හාව ටික ටික ෂය වෙලා යනවා. අර නොගන්නා ස්වභාවයක්, ග්‍රහණය නොකරන ස්වභාවයක් මෙයා තුළ මතුවෙලා යනවා. ඒ ග්‍රහණය නොකරන ස්වභාවය තමයි අර දැනට කියන වචනේ. මේ කොයි දේ තිබුණත් ඒක දැනට තමයි තියෙන්නේ. ස්ථාවරව දිගට පැවැත්මක් කියලා එකක් නැහැ. මෙහෙම එකක් නැහැ. අන්න තමුන් තුලින් මතුවෙන වෙනස තමයි. ඒ සඳහා අවශ්‍යම දේ මෙන්න සතෝ බික්ඛු සතිමත් මේ විදිහේ පුහුණුවක යෙදෙන යෝගියෙක්. සතිමත් භික්ෂුවක්. අන්න ඒ තැනත්තා පුහුණු කරන්න කරන්න මේ තැනතට තේරෙනවා මේ කොයි දේ වුණත් දැනට කියන අර්ථයෙන් ඒ දිහා බලන්න පුළුවන්. දුකක් වෙනවා දැනට. අද දවසේ වැඩ කටයුතු ගොඩක් තියෙනවා. නමුත් අද දවසේ නේක තියෙන්නේ. හෙටත් අලුත් දවසක්. දවස ගෙවෙනවා. දවස ගෙවෙනවා. සාමාන්‍යයෙන් මගෙත් තියුණ ලෙඩක් මොකක් හරි වැඩ ගණනාවක් තියෙනවනම් අන්න ඒක වෙන වෙහෙසකට අයියෝ මේ ටික ඔක්කොම කරන්න එපා අද දවසේ කියලා එන ලෙඩක්. හෙට දවසේ තියෙනවනම් ඊට වැඩියත් වැඩිය ආපෝ හෙටත් තියෙනවයි කියලා ඔන්න අද ඉඳලම වෙහෙසක් පීඩාවක් අරගන්නවා. අද ඉඳලම අරකට දුක් ගන්නවා. එහෙම ස්වභාවයක් හරි හරියට තියුණා. නමුත් දැන් එක්තරා විදිහක වැඩ වැඩි හින්දාද මන් දන්නේ. වැඩ වැඩි හින්දාද මන් දන්නේ. එදා දවසේ ට්‍රැවල්ස් තමයි තියෙන්නේ. දවස අද දවස කොහොම හරි ගෙවුණා. හෙට අලුත් දවසක්. ඔය කොය මොන වැඩේ තිබුණත් අන්න ටිකෙන් ටික දවස ගෙවෙනවා. වැඩ ටිකත් සාර්ථකව හරි අසාර්ථකව හරි ගෙවිලා හවර වෙනවා. අන්න ඒ බැල්මෙන් බලන්න පුළුවන් නම් අපි අන්න වැඩිය ග්‍රහණය කරගන්නේ නැහැ මේ දේවල්. මේ දේවල් දැනට තියෙනවා තමයි. දැනට කාර්ය බහුලයි තමයි. දැනට අසනීපයි තමයි. දැනට හිතමාරු තමයි. දැනට දුක තමයි. නමුත් දැනටනේ තව ටිකකින් ඒක ගැලවිලා යනවා. තව ටිකකින් ඒක වෙනස් වෙලා යනවා. තව ටිකකින් ඒක පරිවර්තනය වෙලා යනවා. ඔය කොයි දේ වුණත් නිකන් ලොකුවට එච්චර බරපතලට ගන්න හොඳ නැහැ. සමහර වෙලාවට මේ නිකන් මේ අනවශ්‍ය දේවල් ලොකුවට බරට අරගෙන නිකන් ප්‍රෙෂර් හදා ගන්නවනේ අප්පා. ඔය මටත් හම්බෙලා තියෙනවා කීප දෙනෙක් ගනුදෙනු කරන්න නිකන් මොනවාරි දාලා වැළවත් ප්‍රෙෂර් තමයි. දැන් එකනුත් බෝලයක් දාලා බලනවා ප්‍රෙෂර් වැඩි වෙනවාද කියලා. ඒ පමණකට ප්‍රෙෂර් එකක් හදා ගන්නවා. මැසේජ් දෙක තුනක් එහෙම මේ දැම්මොත්, ඊමේල් දෙක තුනක් එහෙම දැම්මොත් ඔන්න බය වෙලා හොඳටම හිඳාටි දාලා මොකද්ද මේ වෙලා තියෙන්නේ අම්මෝ මෙච්චර වැඩ කරන්න පුළුවන්ද මෙච්චර කාර්ය බහුල කෙනෙක් කියලා මේ එහෙම හිත කරදර ගන්නවා, දුක් ගන්නවා. එච්චර බරට ගන්න ඕනේ අපි මේ නිකන් මේවා නිකන් මොකද්ද කියන්නේ අර හොබි එකකට වගේ කරගෙන ඉන්න දේවල්. හොබි එකකට වගේ කරගෙන ඉන්න දේවල්, නිකන් විනෝදාංශයකට වගේ කරන දේවල්. ඉතින් පොඩ්ඩක් වැරදුනාට කමක් නැහැ. පොඩ්ඩක් පිටපොට ගියාට කමක් නැහැ. නැවත නැවත කරනවා, අද කරනවා, අද දවසේ වරදිනවා. ආලබන සතියෙත් කරනවා, ආලබන සතියෙත් ටිකක් වරදිනවා. ඊට පස්සේ සතියෙත් කරනවා, එදා හොඳට සාර්ථකව කෙරෙනවා. ඊට පස්සේ සතිය කරනකොට ආපහු වරදිනවා. මොන විදිහට වැටි වැටි නැගිට නැගිට මේක නිකන් විනෝදාංශයකට වගේ කරන වැඩක් තියෙනවා. හැබැයි ෆුල් සීරියස් අරගෙන තමයි කරන්නේ, නිකන් බොහොම බරපතලට අරගෙන කරන්නේ. සමහර කෙනෙක් ඇවිල්ලා කියනවා අයියෝ මොකද්ද ස්වාමීන් වහන්සේ ඔය කරන බොරු වැඩ, ඔවා නිකන් ඔය විනෝදාංශ වගේ වැඩනේ, ඔවා කළා වැඩක් නැහැ කියලා ඌ අර වැඩේට නිග්‍රහ කරන්න එනවනේ. අන්න ඒකගේ බෙල්ල එතරම් කපන එක කපනවා තමයි. ඈ ඌට ගහන්න ඕනේ එතරම් තී ගහන්න ඕනේ අර වෛරපල වෙන ගානට ගහන්න ඕනේ. වැඩේ හොඳට බොහොම බොක්කෙන් අරගෙන කරන්න ඕනේ. හැබැයි කරන්නේ ජොලියට. වැඩේට නිග්‍රහ කරන්න එන්න එපා. වැඩක් ඇති වැඩක් නෙමෙයි කරන්නේ. වැඩක් නැද්ද වැඩක් ඇති වැඩක් නෙමෙයිනේ ස්වාමීන් වහන්සේ. පළදායි වැඩක් කරන්නකෝ ඒවා කියන්නේ එන්න එපා. ඒ වෙනුවට නිකන් අර දෙයියොන්ගේ බුදුන්ගේ වැඩේ වගේ කරනවා. හැබැයි කරලා බැලුවොත් ඇති දෙයක් නැහැ. කරලා බැලුවොත් එහෙම සීරියස්ලි ගන්න දෙයක් නැහැ. කරලා බැලුවොත් එහෙම වෙහෙසක් ගන්න දෙයක් නැහැ. නමුත් කරනකොට කරනවා හොඳට. කරනකොට කරනවා බොක්කෙන්. ඔන්නයි කියන බැලන්ස් එක තමයි හදා ගන්න ඕනේ. මේ දේවල් කරනවා නිකන් පරීක්ෂාවක් වගේ. මේ දේවල් කරනවා නිකන් මාවම පුහුණු කරනවා වගේ. මේ දේවල් කරනවා මේ මට දීපු ට්‍රේනින් එකක් වගේ. කරලා කරලා බලන අවුරුද්දක් දෙකක් තුනක් හතරක් කරලා බලන දන්නේම නැතුව තමුන්ගේ අමුතු කුසලතාවයකුත් ශිල්පෙකුත් දියුණු වෙලා එනවා. ඒ වගේම තම තමුන් අලුත්ම පුද්ගලයෙක් බවට, වෙනස්ම විදියකට මේ ජීවිතය අත්දකින කෙනෙක් බවට, එහෙම නැත්නම් අර මේ ඔබ කවුද කියන ප්‍රශ්නේ තව තව ගැඹුරට ගැඹුරට යන බවක් දැක ගන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. ඒක සඳහා ඉතින් කාලයක් තිස්සේ වෙහෙසෙන්න ඕනි. කාලයක් තිස්සේ මේ වතුරට පැනලා එහෙට මෙහෙට දම්බි ගහන්න ඕනි, කොහොම හරි පීනන්න ඕනි. පීනන්න උත්සාහයක් දරන වතුරේ නහය යට යනවා හිටපු ගමන්. ආපහු හොඳට පීනගෙන යනවා වගේ කියලා දෙනවා. ආපහු නාහේ යට යනවා. ඔහොම තමයි ඉතින් වැඩේ. නමුත් කාලයක් කරන්න ඕනේ. කරනකොට කරනකොට තමයි මේ වෙනස පරිවර්තනය වෙන්නේ. එහෙම නැතුව දවසෙන් දෙකෙන් නෙමෙයි. ඒකයි භාග්‍යතුන් වහන්සේ කරන්නේ කියන්නේ හතක් කරන්න. බුදු වෙන්නත් හතක් කරානේ. බුදු කෙනෙකුත් හතක් කරානේ. ඇයි අපිට බැරි? අන්න ඒ විදිහට හතක් කරන්න කියලා කියනවා. හතක් කරන්න කියලා කියනවා. එතකොට එහෙම හතක් කරනකොට, අවුරුදු හතක් කරනකොට මොන විදියෙ වෙනසකට පරිවර්තනයකට ලක් වෙනවද? මමත් මේ ළඟදී කල්පනා කරා, ගෙදරින් පිට වෙලා ආපු දවසේ ඉඳලා ඔන්න අදට මෙහෙට ඇවිල්ලා ඔන්න හයක් පහු වෙලා දැන් හතකට කිට්ටුයි. හයක් පහු වෙලා හතකට කිට්ටුයි. ආ එතකොට ඒ කාලය තුල මගේ වෙච්ච වෙනස පරිවර්තනේ මොනවද? ඊට පස්සේ අලුතෙන්ම ආපු කෙනෙක් නන්න දවස් හතක් විතර ඉඳලා කතා බහ කරලා කියනවා, මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන එක මට එච්චර තේරෙන්නේ නැහැ. එච්චර තේරෙන්නේ නැහැ. නමුත් මට යම් කිසි පමණකට තේරෙනවා. යම් කිසි පමණකට තේරෙනවා. අන්න මේ දවස් හතට මට මේ පමණක් තේරෙනවා කියලා එයා කියනවා. ඉතින් මං කියනවා ඔයාට ওই දවස් හතට තේරෙන පමණ. මම මේ අවුරුදු හතක් වගේ ඉඳලා මට තේරෙන පමණ නෙමෙයි. එතකොට ලොකු හාමුදුරුවෝ තව අවුරුදු 30ක් විතර ඉඳලා මේ ওই තේරෙන පමණ නේ. අන්න එන්න එන්න අන්න මේ ප්‍රශ්නේ වපසරිය ගැඹුර දැනෙනවා මිසක් උත්තරයක් කියලා ලැබෙනවා කියලා හිතන්න එපා. මේ වෙනුවට මම අන නොදන්නා බව දැනෙනවා. මට නොතේරෙන බව දැනෙනවා. මේ මම කවුද කියන ප්‍රශ්නේ මේව පනවල අහවර කරන්න අමාරුයි. ටික 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 නිහඬ බවක්. නිහඬ බවක් දිහාට තමයි යන්නේ. ප්‍රශ්නේ ගැඹුර තේරෙන තේරෙන්න එහෙම ස්ථාවරයකට නිගමනයකට එන්න අවශ්‍ය නැහැ. මේක අපි විවෘතව තියමු. ඒ කියන්නේ මේ ලෙඩ්ඩු කලබල වුණාට දොස්තරලා කලබල නැහැ කියලා. අලුතෙන් ආපු ලෙඩ්ඩු හරි කලබලයි. පරිණත වෙන්න වෙන්න දොස්තර වෙන්න වෙන්න අන්න කලබලේ නැහැ. එතකොට අර විදිය දවස් 7ක කෙනෙක්ගේ කලබලේ, අවුරුදු 7ක කෙනෙක්ගේ කලබලේ, ඊට පස්සේ අර විදියට අවුරුදු 30 40ක් කරපු කෙනෙක් අන්න ඒ විදිහේ ස්කේල් එකක් අපිට දකින්න පුළුවන්. මේ දවසෙන් වරුවෙන් කරගෙන යන්න නේන්නේ ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඇවිල්ලා හවස යනවා මේ සෝවන් වෙන්න හිතාගෙන ඇවිල්ලා තියෙන්නේ. අනේ ඉතින් හොඳයි එහෙම ජෝක් කරන්න හොඳ නෑ ඒ වගේ කට්ටියට. නමුත් ඉතින් කොහොමද එහෙම මේක පරිවර්තනය කරන්නේ? අර විදියට මුළු ජීවිත කාලයක් පුරාවට අර විවිධ අන්තට්ටු පළඳගෙන ට්‍රේන් වෙලා ඇවිල්ලා දවසෙන් වරුවෙන් මේක කඩන්න බෑ. මේ වෙනුවට බලන්න දවස් 7ක් යනකොට කොහොමද බලන්නේ? අර අවුරුදු 7ක් යනකොට කොහොමද බලන්නේ? අවුරුදු 30 40ක් යනකොට කොහොමද බලන්නේ? අනේ ඒ උත්සාහය, ඒ පරිවර්තනය තමයි අදාළ වෙන්නේ, අවශ්‍ය වෙන්නේ. ඉතින් එවැනි වූ පරිවර්තනයක් සඳහා මෙන්න මේ කී ස්වභාවය තමන් තුළින් දැක ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න මම ආරාධනා කරනවා කල්පනිටද.
ස්වාමීන් වහන්සේ අවසරයි උපවහන්සේ වන්දනා කරන්න.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ.
සුඛේ හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
ඕකාස ද්වාරතේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
සුඛේ හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුඛේ හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුඛේ හොන්තු. නබිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයෝ අනෝ සුඛං බලං අයිර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටි පාටියා සතා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං.
සාදු සාදු සාදු. හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස.